හොඳයි සාදු. දෙදහස් විසි එක වසරේ හතරවෙනි මාසේ හතරවෙනිදා භාවනා වැඩසටහන. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී, ධර්මයේ හැසිරෙන්නාට ආරක්ෂාවත් ධර්මයෙන්ම සැලසෙනවා කියන බුදු වදන පාඨය හිතේ දරාගෙන අපි ධර්මය පිළිබඳව නොදන්න ධර්ම කරුණු නෙමෙයි, දන්න ධර්ම කරුණු වල තියෙන නොදැකපු පැති කඩවල් පිළිබඳව අවධානය යොමු කරමින් තව තවත් අපේ අවබෝධය තේරුම් ගැනීම පුළුල් කරගන්න මහන්සි වෙන්න ඕන. බෞද්ධයන්ට වෙලා තියෙන්නේ ඒක. ගොඩාක් දේවල් දන්නවා, නමුත් අර්ථ හැම එකෙම පොඩ පොඩ තියෙන්නේ. එහෙම නේද? ඔය ගොඩාක් වචන දැනගත්තට අර්ථ පොඩ පොඩ දන්නේ. එළිවෙනකම් පිරිත් කිව්වත්, එළිවෙනකම් පිරිත් ඇහුවත් මං අහන්න කැමති ඔබ ඇත්තටම සාමාන්‍ය විදියට හරි ඒ වයින් අර්ථ දන්නේ කොච්චරද කියලා. සමහර වෙලාවට දන්නේම නැති තරම්, සමහර අය 10%ක් විතර, සමහර අය 20%ක් 50%ක් විතර, 100%ක්ම පිරිත් කියන ඒවත් දන්නවද කියන ප්‍රශ්නයකුත් තියෙනවා. එහෙනම් අපිට වැරදිච්ච තැනක් තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ එපයි කියපු දෙයක් අපි කරනවා. මොකද්ද? අනර්ථ පද ගාථා ගොඩාක් කියවනවා, අහනවා, අර්ථ දන්නේ නෑ. බුදුහාමුදුරුවෝ මතක් කරේ එක ගාථාවක එක වචනයක පුළුල් පැතුරුණු අර්ථය වටහා ගන්න. මට හිතුණ මේ මාතෘකාවද ගන්න ඕන කියලා. අපි කතා කරන කෙලෙස් ප්‍රහාණය කරන්න ඕන, කෙලෙස් දුරු කරන්න ඕන. නිවන් දකින්න නම් මොකද කරන්න ඕන? කෙලෙස් දුරු කරන්න ඕන. දැන් අපි පුළුල්ව කල්පනා කරලා බැලුවොත් මොනවද කෙලෙස් කියන්නේ? මොනවද කෙලෙස් කියන්නේ? දැන් මේ අවුරුදු කාලේ නෝ, දැන් පෙන්නතුන්ට මුං කැවුම් කන්න ආස හිතෙනවා, අතිරස කන්න ආස හිතෙනවා, ඈ ඔය කැවිලි පෙවිලි කන්න ආස හිතෙනවා. ඒකට කෙලෙස්ද? මොනවද ඇත්තටම කෙලෙස් කියන්නේ? කෙලෙස් කියන වචනයට තම පාවිච්චි කරපු වචන තමයි රජස් කියලත් පාවිච්චි කරනවා. තව වචනයක් තමයි අකුසල් කියලත් පාවිච්චි කරනවා. තා පාවිච්චි කරනවා මලකඩ කියන වචනේ පාවිච්චි කරනවා. ඇයි කෙලෙස් කියලා කියන්නේ? කොහොමද ක්ලේශයක් වෙන්නේ යමක්? කොහොමද කෙලෙස් වෙන්නේ? ඔබ හිතන්න ටිකක් කල්පනා කරන්න. හාමුදුරුවන්ගේ දේම අහුන්කන් දීගෙන බලාගෙන ඉන්නවට වැඩි ඉස්සරහට යන්න ඔබම කල්පනා කරගෙන එවිට ස්වාමීන් වහන්සේත් උදව් කරන්න ඒකට. මොකද ඔබේ ප්‍රඥාවයි ගොඩ නැගෙන්න ඕන. මම සර්ගස් කරුවෙක් නෙමෙයිනේ හැමදාම සර්ගස් පෙන්වන්නේ. ඒ කියන්නේ මගේ සර්ගස් එක බලලා ඔබ ගෙදර යනවා. ඔබට සවදාවත් සර්ගස් පෙන්වන්න හම්බෙන එකක් නැහැ. ඔබත් පුරුදු වෙන්න ඕනනේ. දැන් ඔබ හැමදාම නාන තටාකයට ගිහිල්ලා අනිත් අය පීනන දිහා බලාගෙන ඉඳලා ඔබ ගෙදර ගියොත් අවුරුදු 10ක් ඔය විදියට ගෙදර යනවා. මොකද කරන්නේ? හැමදාම නාන තටාකයට යනවා, ළමයා පීනන්න දාලා අම්මා මොකද කරන්නේ, තාත්තා මොකද කරන්නේ, ළමයි පීනන බලාගෙන ඉඳලා ගෙදර යනවා අවුරුදු 10ක්. ළමයා ඔලිම්පික් ගිහිල්ලත් මෙඩල් එකක් අරගෙන එනවා, අම්මාට පීනන්න බෑ තාම, තාත්තට පීනන්න බෑ තාම. ඇයි පීනුවේ නැත්තම් පීනන්න බෑ කියන එකයි අවුරුදු 10ක් බලන් හිටියත්. දහස් ගාණක් බයිසිකල් පදිනව දැක්කත් තමන් බයිසිකල් පදින්න ගෙන ගත්තේ නැති වුණොත් බයිසිකල් පදින්න බෑ. දහස් ගාණක් වාහන එලවනව දැක්කත් තමන් වාහනයක් අරගෙන එලවන්න ගියාම බෑ. ඒක නිසා කොච්චර බණ ඇහුවත් ඔන්න ඔය වගේ. ඈ කොච්චර බණ කියන අය හිටියත් ඒ ධර්මයේ තමා තුළ හිතන්න පෙළඹෙන්නේ නැත්තම් ඒ අය හැමදාම ඉතින් බයිසිකල් පදිනව බලන් ඉන්නවා, පීනනව බලන් ඉන්නවා, වාහන පදවන බලන් ඉන්නවා, තමන්ට බෑ. එහෙනම් අපි මොකද කරන්න ඕන? අපි හිතන්න පුරුදු වෙන්න ඕන. උත්තරයක් ඒවි, උත්තර පිට උත්තරේ ඒවි. අන්න ඒක තමයි වැදගත්. මේක පින්නතුනේ ලිඳක් වගේ, අපේ මොළේ ලිඳක් වගේ. අපි මේක විවර කළාම, විවෘත කළාම මේකේ වතුර උනනවා වගේ ඥාන පහළ වෙනවා. ඥාන පහළ වෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න උත්සාහවත් වෙන්න. මොනවද කෙලෙස් කියන්නේ? ඒ කෙලෙස් කියන වචනයක් භාවිතා කරන්නේ. කෙලෙස් නම් තියෙන්නම හොඳ නෑනේ. පින්නතුනේ මේ ලෝකයේ එක් එක් කාරණාවල් වලට බාධකයේ වෙන්නේ එක් එක් දේවල්. සමහර වෙලාවට අපි වැඩක් කරාදී වැස්ස අපිට බාධා වෙනවා. සමහර වෙලාවට අපිට අවුව බාධා වෙනවා. සමහර වෙලාවල් වලදී අපිට අවුව උදව්වක් වෙනවා. සමහර වෙලාවල් වලදී අපිට වැස්ස උදව්වක් වෙනවා. ඔන්න කෙලෙස් පොඩ්ඩක් හොයාගන්න ඔන්න මගක් පෑදුවා. උතනින් හොයාගන්න මොකද්ද මේ පැතුරුණු කාරණේ කියලා. කොහොම හරි පින්නතුන්ට සරලව තේරෙන්න ඕනනේ, නිවනට බාධා වෙන යමක් වේද ඒකට අපි කියන්නේ කෙලෙස්. නිවනට බාධා වෙන යමක් වේද, සසර රැඳීමට යමක් වේද ඒකට කියන්නේ කෙලෙස්. නමුත් දැන් අපි මතක් කළා වෙලාවක අපිට වැස්ස බාධා වෙනවා යම් යම් කාර්යයන් වලට. වෙලාවකට අපිට අවුව බාධා වෙනවා යම් යම් කාර්යයන් වලට. වෙලාවකට එයම උදව්වක් බවට පත් වෙනවා. නමුත් අපේ පින්නතුන් හිතාගෙන ඉන්නේ කොහොමද? වේලාසනින්ම හිතාගෙන ඉන්නවා මේවා කෙලෙස්, මේවා නිකෙලෙස්. හරි. දැන් මම අහන්න කැමතියි එක්කෙනෙකුට හිතෙනවා මුං කැවුම් කන්ට. තව එක්කෙනෙකුට හිතෙනවා ආපෝ මට නම් අප්පිරියයි මං කන්නේ මුං කැවුම්. දැන් මුං කැවුම් මට නම් අප්පිරියයි කිව්ව එක්කෙනා නිකෙලෙස්ද, මුං කැන් කන්න ඕන කියලා හිතපු කෙනා කෙලෙස්ද? කොච්චර කතා කළත් අපේ සමාජය කෙලෙස් තෝරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් සංසිඳෝපු ආකාර දිහා බලනකොට හරි පුදුමයි. මේ කෙලෙස් සංසිඳෝපු ආකාරය දිහා දැන් එක්කෙනෙකුට තියෙනවා ක්ලේශයක් මුං කැවුම් කන. කෙනෙක් හිතන්න පුළුවන් මේ මුං කැවුම් නොකා ඉඳීමෙන් මේ කෙලෙස් දුරු වෙනවා කියලා. ඇත්තටම හිතට ආසාවක් ඇති වුණොත් අන්නාසි ගෙඩියක් හරි ගන්න, එහෙම නැත්නම් මොනවා හරි කැවිල්ලක් හරි ගන්න. ඇත්තටම ඕක හිතේ කැරකි කැරකි තියෙන්නේ නැද්ද කාලයක්ම? මොනවා හරි කෑමක් කැරකි කැරකි තියෙනවා. ඇත්තට මේක දුරු වෙන්නේ කොයි හරි වෙලාවකදී අන්නේ කෑමක් මගතොටේදී දැකලා ඒ ගෙඩි වර්ගයක් පළතුරක් මොනවා හරි අරගෙන කෑවට පස්සේ තමයි ඔන්න හිතේ සංසිඳීමක් ඇති වෙනවා. ඕව ටිකක් ඇති වෙනවා මරණාසන්න මොහොතේදී ඇති වෙනවා සමහර අයට. අහවල දෙයක් කන්ට ඕන කියලා හිතෙනවා. ඇත්තටම දෙන්න ඕන ඒක. ගෙනල්ලා. තව ඔය දොළ දුක කියලා එකකුත් හැදෙනවා නේද? ඔය ළමයි හැම වෙලේ අම්මලාට හැදෙනවා. එතකොට මොකද කරන්නේ? ඒක කෝව කන්න එපා කියලා තියන්නේ. අරක ගෙනල්ලා දෙන්න ඕන නේ. ඒක ගෙනල්ලා දෙනවා. ඒ කන්න ආසදේ ගෙනල්ලා දෙනවා. එතකොට ඒක තමයි ඒක තමයි සංසිඳීම කියන එක සිද්ධ වෙන්නේ. දැන් මොකද්ද කෙලෙස්? මොකද්ද නිකෙලෙස්? මේ යම් යම් දේවල් ටිකක්ද කෙලෙස්? මේ මේ විදියට මේ කොටස් කරපුවේවද නිකෙලෙස්? මේ 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 විදියට වෙන් කරපුවේවද නිකෙලෙස්? බාධා වුණොත් ඒක කෙලෙස් වෙනවා. බාධා නොවුනොත් යමකට එකම නිකලෙස් වෙනවා. බෙහෙතක් වගේ තමයි. තේරුණා නේද? උපකාර වෙනවා නම් අපි ඒකට කියනවා බෙහෙතක්. උපකාර නොවනවා නම් ඒකට අපි කියනවා වසක්. තේරුණා නේද? උපකාර වෙන විට කියනවා බෙහෙතක්. උපකාරයට නොවන විට කියනවා එතකට වසක් බෙහෙතක් වෙන්නත් පුළුවන්. බෙහෙතක් වසක් වෙන්නත් පුළුවන්. තේරුණානේ? දැන් සර්පෙක් දෂ්ට කළාම ඔය විදිහේ එන්නතක් එහෙම හොඳින් ඉන්න කෙනෙකුට විද්දොත් එහෙම එයා මිය දෙන්න පුළුවන්. මොකද ඒක විසක් වෙනවා. නමුත් සර්පෙක් දෂ්ට කරපු කෙනෙකුට ඒක යොමු කළාම ඒක බෙහෙතක් වෙනවා. දැන් එතකොට මොකද්ද කෙලෙස්? මොකද්ද නිකෙලෙස්? ඒකයි මම මේ අහන්න වෙන්නේ. අපි බෙදාගෙන ඉන්නෝනේ මේවා කෙලෙස් මේවා නිකෙලෙස් කියලා. ඒක හරි මෝඩ තැනක තියෙන්නේ. එහෙමනම් බෙහෙතක් වුණත් වසක් කරගන්න ස්වභාවයක් තියෙනවා අපේ බෞද්ධයෝ. එනිසා හොඳට මතක තියාගන්න වස කාමරේ බෙහෙත් කාමරේ වෙනසක් නැහැ. ඔය බෙහෙත් හලකට ගිහිල්ලා ශහ් මේව හොඳට බෙහෙත් තියෙන හැම එකම මොකක් බිව්වත් මේක ආයුෂ දික් වෙලා යයි කියලා මුල ඉඳලා නේද? බීගෙන එහෙම ගියොත් බෙහෙත් එහෙම ඔය ඔක්කොම වස වෙනවා පින්වත් නේ. එතකොට මේ අපේ තියෙන භාවනා ක්‍රම ඒ වගේම මේ තියෙන උපදේශ ටික තමන්ට තමන්ගේ රෝග පීඩා වඬුම ගැළපෙන දේ හරියට තෝරගත්තේ නැති වුණොත් ඒවත් වසක් වෙනවා. අපි උදාහරණයක් වශයෙන් අපි කියමු ওই මානසික මේ ආඝාතය ස්ට්‍රෙස් කියන ඒවා හැදිලා තියෙන අයට අපි දෙනවා ටිකක් තව පිළිකුල් භාවනාවක් දෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? අර සියදි විහානි කරගන්න වගේ හිතන මිනිස්සෙක් ඈ මැරෙන හිතන මිනිස්සෙකුට මේ තව පිළිකුල් භාවනාවක් දීපු ගමන් තවත් ඒක දෙගුණ තුන්ගුණ වෙලා ඉපා වෙලා එයා වෙන්නත් පුළුවන්, සියදි හානි කරගන්නත් පුළුවන්. දැක්ක නේද? වැරදි තැනට බෙහෙත ගැලපුවේ. ඒ කියන්නේ සීනි වැඩි කෙනෙකුට සීනි වැඩි වෙන බෙහෙතක් දුන්නා වගේ. ඈ ප්‍රෙෂර් වැඩි කෙනෙකුට ප්‍රෙෂර් වැඩි බෙහෙතක් දුන්නා වගේ. ඉතින් මේවා දැන් බලන්න ඒ රෝගියාගේ හැටියට ඒක කෙලස් නිකලස් බෙදෙන්නේ මෙහෙමයි. දැන් ප්‍රෙෂර් අඩු කෙනෙකුට ප්‍රෙෂර් පොඩ්ඩක් වැඩි වෙන්න දෙනවා බෙහෙතක්. අන්න එතකොට ඒකම නිකලස් වෙලා. ප්‍රෙෂර් වැඩි කෙනෙකුට ප්‍රෙෂර් අඩු වෙන්න බෙහෙතක් දෙනවා. එතකොට මොකද? එතෙන්දි නිකලස් උනේ අඩු වෙන්න දීපු එක. දැන් අපිට බෙදන්න පුළුවන්ද වේලාසනෙන් තරයේ පොදුවේ හිතන්න පුළුවන්ද මෙන්න මේවා මේවා නෙකෙලස් මේවා මේවා කෙලස්. ඉතින් අපේ මිනිස්සු කෙලස් නෙකෙලස් කියලා හිතාගෙන ඉන්නේ මොනවද? විකාර ටික. විකාර ටිකක් හිතාගෙන ඉන්නේ. එනිසා තමා පිළිබඳව, ලෝකයේ පිළිබඳව ඇස්සර බලන්න, අවදියෙන් බලන්න, පූර්ණව ජීවිතේ තේරුම් ගන්න, පළල්ව හිතන්න කාලයක් තියෙනවා. නැත්තම් දිට්ටිගතව ඍණාත්මක අදහස් ටිකක්, සංකල්ප ටිකක් යොමු කරගෙන අඥාන පිරිසක් බවට පත් වෙලා සමාජයෙන් අපේ අතු ගෑවිලා යනවා. විශේෂයෙන් අපි අඩාල කරගෙන තියෙන දියුණුව, සතුට, සමෘද්ධිය මේව තමයි අපි විනාශ කරගෙන තියෙන්නේ බුද්ධාගමෙන්. හරි හම්බ කරොත් කවුරු හරි ඉතුරු පහදු කළොත් මලාම ගෙනියන්නද කියලා අහනවා. ආයෝජනා කළොත් කාටවත් යෝජනාවක් කරන්නේ නැහැ පුතේ, උඹ මේ රටේ රස්සාවල් 100ක් දීපන්, උඹ පුතේ මේ ව්‍යාපාරයක් මෙහෙම කරපන් කියලා කියන්නේ. ඌ ඔච්චර කරන්නේ කන්නද මලාම ගෙනියන්නද? ඒ විතරක් නෙමෙයි, බණ භාවනා කරන කෙනෙක් එහෙම දැක්කොත් එහෙම සමහර ගෙවල් වල අය අහන්නේ ඔබ බුදු වෙන්නද යන්නේ කියලාත් අහනවා, බරහත් වෙන්නද යන්නේ කියලාත් අහනවා. පොඩ්ඩක් හොඳට බණක් කිව්වොත් මගපල නිවන් දකින්න, නිකන් සෝහාන් වෙලා වගේ බණ කියන්නේ කියලාත් බයිනවා. එතකොට අපි තාම නෙගටිව් පැත්තකට, ඍණාත්මක පැත්තකට මේ සමාජයේ අපි කවුරුත් ඇදිලා ගිහිල්ලා තියෙනවා. ඥානවලින්ම ඇදිලා ගිහිල්ලා තියෙනවා ඍණාත්මකය. ඍණාත්මක විදියට ඥානවලින්ම ඇදිලා ගිහිල්ලා. ඥානවලින්ම ඇදිලා ගිහිල්ලා. ඉතින් අපි මොකද කරන්නේ? ඒ නිසා පින්වත්, කිසි වෙලාවක හැම දෙයකම එකම දෙය උත්තරයක් නොවේ. ඒ කියන්නේ නිකලස් හැමතැනටම නිකලස් නෙමෙයි, කෙලස් හැමතැනටම කෙලස් නෙමෙයි. ඔබ ටිකක් තේරුම් ගන්න අමාරුද මන්දා? ඔබ ටිකක් ගොඩක් කල්පනා කරලා තේරුම් ගන්න ඕන දෙයක්. හැබැයි පින්වතුන්ට අර බෙහෙත් උදාහරණ වලින් පින්වතුන් ඔබ ඉක්මනින් තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අපි නිකලස් වෙන්න බලන්න ඕන. ඒ කියන්නේ පින්වත් නිවනට තියෙන බාධක මගහැර දාලා නිවනට උපකාරක දේවල් එකතු කරගන්න ඕන. නිවනට උපකාරක දේවල් එකතු කරගන්නට ඕන. ඒ නිසා පින්වතුන් හැම දිනාටම නිවන් දකින්න පුළුවන් මේ අඟුලිමාල්ලා නිවන් දැක්ක, සුනේත සෝපාකල නිවන් දැක්ක, පටාචාර්ල නිවන් දැක්ක, කිසාගෝතමීලා නිවන් දැක්ක, දාරුචීවරල නිවන් දැක්ක ශාසනය. ඔය ඉන්න එක්කෙනෙක්වත් මේ අභිධර්ම ඉගෙන ගත්තවත්, සූත්‍ර ඉගෙන ගත්තවත් සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු. එහෙමනම් ඒ ඇත්තන්ට නිවන් දකින්න පුළුවන් නම් අපිට සිය ගුණයකින් නිවන් දකින්න පුළුවන්. අපි කොච්චර ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්ත, භාෂා ශාස්ත්‍රය ඉගෙන ගත්ත, සමාජයේ යම් නායකත්වයක් දරන පිරිසක්ද කියලා තමන් අභිමානයක් ඇති කරගන්න. මේ අය හීනමානයක් ඇති කරගෙන තියනවා මේ අපිට නිවන් දකින්න බැරුව ඇති කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න. අපි සුදුසුයි තියෙනවා. ඉතින් කාට හරි හීනමානයක් ඇති කරනවා සමහරවදී. ඒ කාලේ හිටපු අය පාරමී පිරිලා ආපු අය, ඒ කාලේ ඉපදුනේ, අද කාලේ ඉපදෙන්නේ පාරමී නැති අය. පාරමී පිරිලද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. මෙන්න මේ ටික වැඩ කරනවා නම්, මේ ටික වැඩ කරන්නේ නැත්තම් පාරමී නෑ. මේ ටික වැඩ කරනවා නම් පාරමී. මොකද්ද? හොඳට ඇහැ වැඩ කරන්න ඕන, ඇස් පේන්න ඕන, හොඳට කන් දෙක ඇහෙන්න ඕන, නාහයට ගඳ සුවඳ තේරෙන්න ඕන, දිවට රස නීරස තේරෙන්න ඕන, ගතට ස්පර්ශයන් දැනෙන්න ඕන, මනසේ සිතුවිලි දැනෙන්න ඕන, මොළෙන් කල්පනා කරන්න, හිතන්න පුළුවන්, සම්මර්ෂණය කරන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕන. මෙන්න මේ ටික තියෙනවා නම් ඔබට මේ නිවන් දකින්න පුළුවන්. ඒ කියන්නේ ලොකු සම්මර්ෂණ ශක්තියක් නෙමෙයි, කපුටෙක් කෙලව ගන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් කොහොම හරි නිවන් දකින්න පුළුවන්. ඒ කියන්නේ වත්තට බැනලා ඉන්න හරකෙක් කෙලව ගන්න පුළුවන් මොළේ තියෙනවා නම් නිවන් දකින්න පුළුවන්. ඔබට ඒක තේරෙනවද? වත්තට බැනපු හරකෙක් කෙලව ගන්න බැරි මේව තත්ත්වයක් තියෙන කට්ටිය ඉන්නවනේ නේ, මොංගල් තත්ත්වයක්. එතකොට නිවන් දකින්න අමාරුයි. තේරෙනනේ? අරයි. මහන කරන්න කිව්වේ කොයි වගේ කෙනෙක්ද? මහන කරන්න කියනවා පුංචි ළමයි විතරක් නෙමෙයි. මහන කරන්න එපා කියනවා කපුට එක්කත් එලව ගන්න බැරි නම්. කපුට කපුටින් එකපාරට ෂොක් කිව්වට යන්නේ නැහැ කපුට. කපුටෙක් එලව ගන්න නිකක් අමාරුයි. ඉතින් කපුටෙක් එලව ගන්න පුළුවන් මට මේ කෙනෙක් ඉන්නවා නම් ආන්න මහන කරන්න පුළුවන්. ඒකට හේතුව ඇත්තන් නිවන් දකින්න පුළුවන් පොඩි ළමයා විතරක් නෙමෙයි. මේක මතක් කරේ, ලොකු වුණත් ශරීරයෙන් පොඩි වුණත් පොඩ්ඩක් මෙහෙම මොළයක් තියෙන්න ඕන. දැන් ඔය ඇත්තන්ට වත්තට පැනපු හරකෙක් කෙලවන්න පුළුවන්නේ නේ? අනේ හාමුදුරනේ, අපි අල්ලපු වැටේ ඉන්න හරකුත් එලවන නැද්ද? ඉතින් ඒ නිසා අපිට ඕක අමාරුවක් නෑ. ඒ නිසා එහෙනම් අපිට නිවන් දකින්න පුළුවන්. අපිට නිවන් දකින්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට සම්මර්ෂණ ඥානය තියෙනවා. මේ ඇත්තන්ට මොලේ තියෙනවා, වැඩේ තියෙනවා, පාවිච්චි කරන්නේ නැහැනේ. ඒ කියන්නේ මිනිස්සුකලා කැත්තක් තියෙනවා. නමුත් මේ මිනිස්සයා මේ කැත්තෙන් වනපෙත කප්පාදු කරන්නේ නැත්තම් කැත්ත ගෙදර තිබ්බට වැඩක් නැහැ. ගෙදර උදැල්ලක් තියෙනවා. උදැල්ලෙන් පොළව කොටන්නේ කනින් නැත්තම් උදැල්ලක් තිබුණා කියලා වැඩක් නැහැ. ඉතින් ඒ වගේ මොලේ තිබ්බට වැඩක් නැහැ. ඒ අවශ්‍ය කාරණේට යොදවන්න ඕන. මොකද්ද අපිට අවශ්‍ය කාරණේ? අපේ මේ දුක් රැස නැති කරගන්න ඕන. මේ බුද්ධ ආදී මහෞත්මයෝ දැන අවබෝධ කරගත්ත මේ ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන මේ ධර්මයේ මොකද්ද කියලා මම අල්ල ගන්න ඕන, තේරුම් ගන්න ඕන. මේක බොරුවක් නම් බොරුවක් කියලා හොයලා ඇවිල්ලා කියන්නකො, ඇත්තක් නම් ඇත්තක් කියලා ඇවිල්ලා හොයලා කියන්න. මම ඇත්තටම බණ ඇහුවේ මේකේ ඇත්ත නැත්ත හොයන්න. බොරුවක් කියලා හොයන්න මම ඇහුවෙත් නැහැ. ඇත්තක් කියලා හොයන්න පැහැදීමකුත් තිබ්බෙත් නැහැ. මේ මොකද්ද එකක් මේක ඇතුලේ තියෙනවා, මේක ඇත්ත නැත්ත මං හොයලා ඉවර කරනවා. තේරෙනා නේද? ඊළඟට සමහර කට්ටිය මෙතෙන්ට ගොඩක් අය නිවන් දැක්කා. මම කරන්න ප්‍රෝඩාව බොරුවක් කියලා හිතාගෙන ආපු කට්ටිය ඉස්සෙල්ලම නිවන් දැක්කා. ඇයි ඒ? ඇයි දත මිටි කාගෙන අහගෙන ඉන්නවනේ හරියට මොකද්ද කියන්නේ කියලා ඒ අය. ඒ අය තමයි අර ශ්‍රද්ධාවන්තයිට වැඩි ජරා විදියට බලන්නේ ධර්මයේ. ධර්මයේ පිළිබඳව දැඩි උනන්දුවකින් බලන්නේ. හැබැයි සාධාරණ තැනක ඉඳලා තියෙනවා ඇත්ත නැත්ත හොයනවා. ඒ කියන්නේ හැම ඇත්තක්ම නැත්ත කරන්න උත්සාහ කරන්නේ. ඇත්ත ඇත්ත විදියට, නැත්ත නැත්ත විදියට සාධාරණ තැනක ඉඳලා හොයපු අය. එතකොට අඩුවක් හොයන්න ආපු අය නම් ඕන එකක් අඩුවක් කියලා දාගෙන එයා ඉතින් අඩුවක් හදාගෙන යනවා. හරි කියන්න හිතාගෙන ආපු අය හාමුදුරුව බොරුවක් කිව්වත් ඒකත් හරි කියලා හිතාගෙන යනවා. එතකොට කොතනද ඉන්න ඕන අපි? හරි මැදහත් තැනක ඉන්න ඕන, ඇත්ත නැත්ත හොයාගන්න තැනක ඉන්න ඕන. පැහැදිලිනේ? ඇත්ත නැත්ත හොයාගන්න ඕන. ධර්මය නම් පින්නතුනේ දේශනා වෙලා තියෙන්නේ. ධම්මපදේ හැම තැනකම ධර්මය තියෙනවා. සූත්‍රවල හැම සූත්‍රයේම ධර්මයේ නිවන තියෙනවා. තේරුණානේ? සූත්‍රවල හැම සූත්‍රයකම ධර්මයේ නිවන තියෙනවා. අභිධර්මයේ නිවන නැහැ. අභිධර්මයේ තියෙන්නේ චිත්ත කොටස් ටික. චිත්ත කොටස් ටික ඉගෙන ගත්තයි කියලා නිවන් දකින්න බෑ. ඉතින් මහ පොළොවේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු තැනකුත් නෑ. ඒකනේ දිව්‍ය ලෝකේ දේශනා කරා කියලා දාලා තියෙනවා. මම දන්නේ නෑ මොන හේතු කර දැම්මද කියලා. මේ ඒකේ තියෙන්නේ ඉතින් චිත්ත විග්‍රහයන් ටික තියෙන්නේ. ඉතින් ඒවා ඉෂිවරුන් විසින් එහෙම නැත්තම් ගැඹුරු අධ්‍යයනයන් තුළින් ඒ සමයේ ඉඳලම දේවල් තියෙනවා. ඒ විදිහට ලියලා තියෙනවා. ලියලා තිබුණා. ඒවා මේවට එකතු වුණාද නැත්තම් මේවා අලුතෙන් එකතු කළාද ඒ මම දන්නේ නැහැ. කොහොම හරි එකතු වෙලා තියෙනවා. කොහොම හරි ඔය මහාවිහාර ප්‍රශ්නවලදීත් ඔය අභිධර්මය පිළිගන්න සංඝයා වහන්සේලා ඉඳලා තියෙනවා. පිළිගන්නේ නැති අය ඉඳලා තියෙනවා. ඒක ලොකු යුද්ධයක් තියෙන ප්‍රශ්නයක්. හරිනේ? එතකොට ඒකත් හොඳයි. ඉගෙන ගන්න ඒකත් හොඳයි. ඒකත් හොඳයි. ඒකත් හොඳයි. ඉගෙන ගත්තාම වටිනවා. හැබැයි ඒව ඉගෙන ගැනීම වලින් නෙමෙයි වැදගත් වෙන්නේ, අධ්‍යයනයන් වලින් තමා තුළ ඒ විග්‍රහයන් තේරුම් ගන්න එක. ඒක මහා පුළුල් දෙයක්, හරි සියුම් දෙයක්. මා මානව සත්වයාගේ දියුණු සංවර්ධිත ඥානයක් පිළිබිඹු කරන දෙයක්. ඒ සමයේදී මේ චිත්ත ධාරාවන් සොයා ගැනීම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පමණක් නෙමේ හිටපු ඉසිවර ඥානයන් විසින්, යෝගීන් විසින් සොයාගත්ත, ඒ කාලේ සොයාගත්ත දේවල් තියෙනවා. එතකොට මේ මිනිස්සුෝ මේක මේ මනස හඳුනාගත් එකත් මේ විග්‍රහයන් හරිය වටිනවා. ඒ කාලේ අර වර්තමානයේ මේ මෑත කාලයේදී හිටපු අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්මයලා වගේ ඉසිවරය තමයි. සියුම්ව මනස දිහා බලනවා. හරි. අපිත් සියුම්ව මනස දිහා බලනවා. අපි බලන්නේ මනසේ කාරණා තේරුම් ගන්නම නෙමෙයි, අපි ඉක්මනින් මෙතනින් එගොඩ වෙන්නේ කොහොමද කියලා. ගංගිවුරට යන විවිධ මිනිස්සු ඉන්නවා. ගංගිවුර දිහා බලාගෙන ඉන්න ලෑස්ති වෙච්ච මිනිස්සු ඉන්නවා. ගඟේ බැහැලා නාලෙන්ද ආපු මිනිස්සු ඉන්නවා. ගඟෙන් එගොඩ වෙන්න කල්පනා කරන මිනිස්සු ඉන්නවා. අන්න එහෙමනම් අපි මේ උගරද මේ ඇවිල්ලා තියෙන්නේ ගඟෙන් එගොඩ වෙන්න. ගඟෙන් එගොඩ වෙන්න. සතර අපායේ දුක් විඳින මනසක් ඔබට තියෙනවද? ඒ කියන්නේ මේ භවයේ හරි මේ භවයෙන් පස්සේ හරි ඊළඟ භවයන් හරි කවදක හරි සතර අපායට යයි කියන බය තියෙනවද? එහෙම තියෙනවා නම් ඔබ ඉන්නේ තාම ගඟෙන් මෙගොඩ. එහෙම බය දැනෙනවා නම් ගඟෙන් මෙගොඩ ඉන්නේ පින්නතුනේ. ගඟෙන් එගොඩට යන්න ඕන. මොකද්ද මං කරන්න ඕන ගඟෙන් එගොඩට යන්න? මුකුත්ම නොකර පැයක් ඉන්න පුරුදු වෙන්න. මට ඇවිල්ලා කියන්න පුළුවන් නම් මං මුකුත්ම නොකර පැයක් හිටිය කියලා. මුකුත්ම නොකර පැයක් ඉන්න පුරුදු වෙන්න. දැන් ඉන්නකෝ විනාඩිය. කියන්නේ තප්පර 60ක් ඉන්නකෝ. මුකුත්ම නොකර තප්පර 60ක් ඉන්න. හොඳයි පින්වත්නි, ඔබේ හැසිරීම කොයි විදියටද තිබුණේ? ඔබ මොකද්ද කරේ? කියන්න බලන්න. හැමෝම උත්තරයක් දෙන්න බලන්න. හරි ෂෝක් නේද? කටට මොක වඩවත් දාලා උත්තර දෙන්න කියනවා. කට වහලා කතා කරන්න කියනවා වගේ නේද? කියන්න බලන්න. මුකුත්ම නොකර විනාඩියක් ඉන්න කියලා කිව්ව පැයක් ඉන්න පුළුවන් අධ්‍යයනය අපි ආරම්භ කළා. ඔබ ජීවිත කාලෙම ඉන්න පුරුදු වෙන්න ඕන. මුලින්ම විනාඩියක් ඉන්න හැකියාව තියෙන්න එපැයි. මොකද්ද ඔබ කළේ? අචංචා හාමුදුරු ලස්සන වචනයක් කියලා තියෙනවා. මට මේ නිවන් මඟ තෝරගන්න බැස ගන්න අචංචා හාමුදුරන්ගේ පොත් මුලින් හරියට උදව් වුණා. උන්වහන්සේගේ වචන අරගෙන මම එක වචනේ දවස් ගණන් කල්පනා කරනවා පින්වතුනි. සති ගණන් කල්පනා කරනවා. අපේ අය නම් ওই උඩින් බැලුවා, ওই ලියලා තියෙන ටික තමයි ඕකේ තේරුම කියලා ඔය අතහැරලා දානවා. මට එහෙම බෑනේ වෙනවත් නෑ. මේ පුංචි වචනවල තියෙන අර්ථ පුදුම විදියට හොයාගෙන යනවා. ඒ කියන්නේ මිනිස්සේ කැස්සත් මේ මිනිස්සයා කැස්සේ මොකද කියලා කල්පනා කරනවා. ඒ වගේ තමයි. තේරුණා නේද? ඒ කියන්නේ මෙම සොයාගෙන ගියා. ඒ ගැඹුරු සොයාගෙන යන එක තමයි සම්මර්ෂණ ඥානය කියන්නේ එක තියෙනවා. මෙන්න මේ වචනේ ගොඩාක් වැදගත් වුණා. මිනිසාට සියලු ප්‍රශ්න පැමිණෙන්නේ මේ මනුෂ්‍යයා මේ මිනිසා නිහඬව සිටීමට නොදන්නා බැවි. මේ මනුෂ්‍යයා නිහඬව සිටීමට දන්නේ නැති කම නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න මනුස්සයට ඇති වෙන්නේ කියලා. බලන්න හරි ලස්සන වචන නිකන් ඕක උඩින් උඩින් එක එක තැන්වලින් එක එක එක්කෙනාට උත්තර එන්න පුළුවන්. ඔය ගෙදර කෑ ගහනකොට මාත්‍යා කෑ ගහනකොට සද්ද නැතුව ඉන්න කියන්නේ ඔය. මේක එහෙම තැනක් නෙමෙයිනේ. මේක එහෙම තැනක් නෙමෙයි. මේ කතා කරන්නේ වෙනම තැනක දීවි කතා කරන්නේ. බලන්න ඒකත් අර පාවිච්චි කරන වචනේ තැන්වලට අනුව ඒවයි අරුත ප්‍රභේදනය වෙනවා. ඒ වගේ තැනකට නෙමෙයි මේ කතා කරන්නේ. මේ මනුස්සයාට සියලු ප්‍රශ්න එක ප්‍රශ්නයක් නෙමෙයි. සියලු ප්‍රශ්න ඇති වෙන්නේ නිහඬව සිටීමට නොදන්නා බැවින්. දැන් මම කතා කරෙත් නිහඬව ඉන්න කියන එක මුකුත් නොකර ඉන්න කියන එක තමයි මතක් කළේ. මේක පිරුණාත් හරි ගැඹුරු කාරණයක්. මේක දවස් ගණන් අපි කල්පනා කරපු දෙයක් මම. මොකද මට මේ පොත්වලින් මහාචාර්ය කෙනෙක් වෙන්න, පඬිතෙක් වෙන්න, පොත්වල තියෙන දේවල් අතන තිබ්බා, මෙතන තිබ්බා, අතන තියෙනවා, අතන නම්බරේ තියෙනවා, අරයා කියලා තියෙනවා. මට නම් හරි ලැජ්ජයි එහෙම කියන්න. ඒ ඕන දෙයක් මගේ කරගන්න නැතුව, මං තුලින් අවබෝධ කරගන්න නැතුව මට ඒක ගැන කතා කරන්න අයිතියක් නැහැ. මං ඒ අචංචන් ස්වාමීන් වහන්සේගේ කාරණේ හරි වෙන්න පුළුවන්. ඒක මා විසින් මහත්පසේ අවබෝධ කරගන්න නැතුව මට ඒ ගැන කතා කරන්න අයිතියක් නැහැ. ඒ නිසා ගොඩාක් අය අරක හරි මේක හරි අර මාවත හරි මේ මාවත හරි අර බණ හරි මේ බණ හරි කියලා කිව්වට කිසි කෙනෙකුට ප්‍රත්‍යක්ෂතාවය නැහැ. තියෙන්නේ බොහෝ දෙනෙකුට තියෙන්නේ දැනුම. ඒ නිසා ප්‍රත්‍යක්ෂතාවයෙන් තොරව කතා කරන කතා කිරිලි අන්ධයන්ගේ මඟ පෙන්වීම හැටියට සලකන්න. ඕනම දෙයක් කියලා ඉවරුනා මහන් ප්‍රත්‍යක්ෂද දැක්කද නැහැ. ආයෙනම් බන්දෙක් කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒ සමයේම මේ ගොඩාක් මේ ආගමික ශාස්ත්‍රවරුන්ගේ මේ ගොඩාක් මේ ආගමිකයන්ගේ පූජකයන්ගේ කතා මහණෙනි හරියට නොදැක්ක මලමානිගේ වරුණාව වගේ කියන ලස්සන උදාහරණයක්. නොදැක්ක මලමාලිගේ වරුණාව වගේ කපු මහන්තේ ඇවිල්ලා හොඳ වරුණාවක් දෙනවා මලමාලියා ගැන හරි මලමාලිය ගැන හරි. අපි හිතමු මලමාලයා ගැන ඇවිල්ලා කියවනවා 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 ඉවරයක් නැහැ. කප්කම වැඩේ කරගන්න. අවසානට ඉතින් අහනවා මේ මලමාලයා දැක්කද? ඊට පස්සේ කියනවා නැහැ කියලා. පිළිගන්න පුළුවන් කාරණාවක්ද? මලමාලයා දැක්කේ නැතුව මලමාලයාගේ උස මහත වටපිටාව චරිතය ගුණාංග ඔක්කොම කියනවා. අපේ ළමයා බියර් වීදුරුවක් අරක්කු වීදුරුවක් කටේ තියන්නේ කියන. ඊට පස්සේ බලනකොට මේ මිනිස්සේ අරක් කසිප්පු බොන්නේ. ඒක නිසා ඉතින් ඒ වගේ එහෙ නැත්නම් අපේ පුතා මේ සිගරට් එකක් කවදාවත් අතින්වත් අල්ලලා නැහැ කියන මිනිහා කුඩු ගහන්නේ. ඉතින් ඒ නිසා ඉතින් ඒ හරි 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 දේවල් තියෙන්නේ. ඉතින් ඒ වගේ අපිට මේ ප්‍රකාශන වලින් කපු මහත්තයලගේ උදාහරණ වලින් අපිට ගන්න දෙයක් නැහැ පින්වත්. ඒ නිසා ප්‍රත්‍යක්ෂතාවයක් මතම හැම විටම යන්න. මොකද්ද කාරණය? සියලු ප්‍රශ්න ඇතිවන්නේ නිහඬව සිටීමට නොදන්නා බැවින්. ඒක හැම තැනටම ගලප ගන්නත් පුළුවන් නේද? හැම තැනටම ගැලපෙනවා ඒ කතන්දරේ. ඇත්තටම අපිට ඇති වෙච්ච තරමක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මේ නිහඬව ඉන්න බැරි කම නිසා නේද? නිසා හැම තැනටම ටිකක් ගලප ගන්න පුළුවන්. ඒකත් අර බෙහෙත වගේ තමයි. නියද නියන බව හැමතැනටම පිළිතුරක් වෙන්නේ නැහැ. නමුත් කතා කළත් ඒ තුළින් නිහඬ බව කියන්නේ, නිහඬ බව කියන එක ඒකත් තව පොළුල් අර්ථවලට ගැලවිලා යනවා. නිහඬ බව කියලා කියන්නේ මෙතෙන්දි විසඳුම කියන එකට. එහෙම නැත්නම් මේ මුවින් නිහඬව ඉන්නවා කියන එකට නෙමෙයි. නිහඬ බව කියන්නේ විසඳුමට. උත්තරයට, එහෙම නැත්නම් නිරෝධයට, නිවනට පාවිච්චි කරන වචනයක්. මේ වචන ඔක්කොම කතා කරන්න පින්නවත් නේ, ඔබ නිහඬ කරන්න. මානව අයිතිවාසිකම් ඉල්ලයි දන්නේ නේද අපිට කතා කිරීමේ අයිතිය නැති කරන්න හදන්නේ කියලා. ඔබ තුල තිබෙන ഘോഷාව තමයි ඔබේ සසර. ඔබ තුල තියෙන නිහඬ බව තමයි ඔබේ නිවන. ඔබව නිහඬ කරන්න ලේසි නෑ. ඔය ඇතුලේ ඉන්න මොනවද ඒකට කියන්නේ? මංකි මයින්, වඳුරු මනස. වඳුරු මනස ලේසි නෑ. ඉන්න නේද ඇතුලේ වඳුරේ? ඔක අපේ සාමණේරයලා උදාහරණයට දක්වපු අපේ ටිබෙට් සාමෙන් වහන්සේලාම පාවිච්චි කරනයි ඉන්දියාවේ රිලව් ඉන්නවනේ ගොඩක් කලාවට. ඒක මුල් කරගෙන තමයි මේ දාන්නේ මංකි මයින්. ඔන්න වඳුර මොකද කරන්නේ? වඳුර නිකන් නෙමෙයිනේ. නිකන් වඳුරෙක් වුණා නම් ඔබ ප්‍රශ්නයක් නැහැ. වඳුර මම මගේ කරගෙන. අර මියක් බල්ල වුණත්, පාරේ බල්ලෙක් වුණාට කමන්නේ නැහැ. ගෙදර බල්ල වුණාම මේ බල්ලගේ කම්පණය අපිට බලපාන්නේ නේ. ගේට්ටුවෙන් එහාට ගියාම හරි මේ බල්ලගේ මේ වේග අපිට දැනෙන එක අපේ බල්ලා වුණාම. එතකොට මේ මෙතනත් මේ වඳුරා අපිට ගොඩක් දැනෙන්නේ ඇයි? මේ වඳුරා වෙන කාගේවත් වඳුරෙක් නෙමෙයි. මේ මනසේ තියෙන වඳුරා තමන්ම තමන්ගේම වඳුරා කරගෙන ඉන්නේ. ගොඩක් අය සමහරලාට විනෝදෙටත් වඳුරු හදනවා, රිලව් හදනවා, ගෙවල් වල ඉන්නවා. ඒ හදනේ උන්ටම කියලා හපව ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට අපේ මනසත් අපේමම හපනවා, රිද්දවනවා. පිනතුනේ හරි ලේසි නෑනේ, හරි ලේසි නෑනේ. පිනතුනේ මේ විද්‍යාව දියුණුවෙන් අපේ මේ අභ්‍යවකාශය තුළ ගුරුත්ව බලයේ ඉක්මවලා අභ්‍යවකාශයට යන්න ලැබුණේ මේ 900 සියවසේ වගේ කාලෙදි තමයි ගියේ. මේ අපේ ගුරුත්ව බලයෙන් ඉහළට ගිහිල්ලා පෘථුවිය දිහා බැලුවේ. එතකොට භෞතික විද්‍යාවෙන් සෑහෙන මනුස්සයාගේ දියුණුවක් ඇති වෙන්න වුණා එහෙම කරන්න. ඒකට හේතුව, ඒකට ලොකු බලයක් ඕන. මේන් අහසට ගොඩනගනවා වගේ බර වගේ විශාල ප්‍රමාණයක්, ඊට වැඩි ප්‍රමාණයක් ප්‍රෙෂර් එකක් මෙහෙන් දෙන්න ඕන මේක උඩට තල්ලු කරන්න. එහෙම නේද? එහෙම මම මේක කතා කරන්නේ ගුරුත්ව බලය ගැන කතා කරන්නේ නෙවෙයි මේක කතා කරන්න යන්නේ. මේකේ අවසානයේ තියෙන තමාතුල වැඩ ප්‍රශ්නේ. ඒ වගේ ප්‍රෙෂර් එකක් දෙන්න ඕන. එහෙම නැත්නම් ඒක යන්නේ නැහැ. ඒ වගේ පින්නතුනේ ඔබෙත් තියෙනවා කෙලෙස් බලයක්, තණ්හා බලයක්, උපාදාන බලයක් කියලා අපි කියමු. ඇද ගන්න බලයක් තියෙනවා මේ ගුරුත්ව බලය වගේ. එතකොට මේ ඒ දැන් අපි හිතමුකෝ 100ක බලයක් ඇදෙන තැනට 100කම බලයක් ඇදෙව්වට මේක මූ වෙන්නේ නැහැ. චලනය කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ දෙකම ඔහි වැනි වැනි තියෙනවා. එහෙමනම් 100ක බලයක් තිබුණොත් අපි මොකද කරන්න ඕන? අන්න 1000ක බලයක් එතන යොදන්න ඕන. එවිට තමයි අපිට යන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් ඔබ ළඟ කොච්චර කෙලෙස් බලයක් තියෙනවද? ඒ කෙලෙස් බලය පරදවන බලයක් යොදන්න ඕන. කෙලෙස් ටික තල්ලු කරලා දාන්න, අයින් කරලා දාන්න. මොනවද කෙලෙස් කියන්නේ? තවත් පැත්තකින් අපි කතා කරමු. තවත් පැත්තකින් කතා කරනකොට ඇත්තටම මුලා වීම ටිකක්. මුලා වීම කියලා කියන්නේ දැන් මෙතෙන්දී අපිට කෙලෙස් මුණ ගැහෙන්න ඕන වෙන කොහෙදි කොහෙවත්ද නෙමෙයි. අපිට කෙලෙස් මුණ ගැහෙන්න ඕන නිවන් මග යද්දී. අන්න එවිටයි ඒවා නිවනට කෙලෙස් බවට පත් වෙන්නේ. එහෙම නැතුව නිකම් කෙලෙස් නෑ. දැන් එක තැනකට වාඩි වෙලා ඉන්න මිනිස්සෙකුට මාර්ග බාධක නෑනේ. පුටුවකට වෙලා වාඩි වෙලා ගෙදරට වෙලා ඉන්න මිනිස්සෙකුට මාර්ග බාධක නෑ. මාර්ග බාධක තියෙන්නේ අවදින මිනිස්සෙකුට. එතකොට බාධක වලට අපි කියනවා කෙලෙස්. හොඳයි, දැන් ඔන්න කෙලෙස් තියෙනවා කියන්නේ ගහක් පාර හරහා වැටිලා. ඔන්න ක්ලේස්. කෙලෙස් කියන්නේ ඔබට. දැන් මොකද කරන්නේ? විසඳුම් එකක් නෙමෙයි තියෙන්නේ. මේක උඩින් පැනලා යනවද කියලා නෙමෙයි. දැන් පයින් ඇවිදගෙන යන අපිට උඩින් පැනලා යන්නත් පුළුවන්. මොකද රථ වාහනයකින් ගියොත් එහෙම උඩින් පැනලා යන්න හම්බෙන්නේ. දැන් මොකද අපි ඔළුවට එක පාට එන්නේ? එකම පාර මේකනම් අපි මේක කපා ඉවත් කරන්න ඕන. එකම පාර මේක නෙමෙයි නම් වෙන පාරකින් යන්න ඕන. එකම පාර මේක නොවේ නම් වෙන පාරකින් යන්න ඕන. දැන් මෙතෙන්දි තමයි උපාය උපක්‍රම ශීලීත්වය භාවිත කරන්නේ. මේ උපාය දන්නේ නැති කට්ටියනේ. දැන් සමහර උදවිය ඔය වාහනෙම ඔය අගල්වල දා ගන්නවා. ඔච්චර උඩට ගන්න හැදුවොත් දෙවෙනිසට ගන්න බෑ. ඇයි ගන්න බැරි? පොඩ්ඩක් එක තැනකට වෙලා නිහඬව මේක වැටිලා තියෙන්නේ කොයි විදියටද කියලා බලලා, කොයි පැත්තටද මේක ගන්න පුළුවන් කියලා බලලා, කොයි ආකාරයකට මේක ගන්න පුළුවන් කියලා ඉස්සෙල්ල පරීක්ෂණයක් කරන්න ඕන. හේම පරීක්ෂණයක් කරන්නේ නැතුව ඔය බුරු බුරු ගාලා රේස් කරාට ඔය වාහනේ ඔව් ගොඩට එන්නේ නැහැ. ඒ කියන්නේ දුක දුක සමුදය නිරෝධය තමයි මේ කතා කරන්නේ. චතුරාර්ය සත්‍යය. ඒ නිසා ඔබට ප්‍රශ්නයක් තියෙන බව ඇත්ත, ඔබ යම් කිසි අගලක හිර වෙලා ඉන්න බව ඇත්ත. මට මේකෙන් ගොඩ එන්න ඕන කියලා අඬ අඬ කෑ ගහ මේ රේස් කළාට වැඩක් නැහැ. පොඩ්ඩක් නතර වෙලා ඔබ ගැනම ඔබ පරීක්ෂණයක් කරන්න ඕන. මං කොහොමද, ඇයි මම මේකේ වැටිලා තින්නේ කියලා. ඉතින් පින්නතුනේ අපි භාග්‍යවන්තයි. අපි භාවනා මධ්‍යස්ථානවල ඉද්දි අපිට පුදුම මේ ආධ්‍යාත්මය පිළිබඳව කල්පනා කරන්න නිදහස තිබුණා. ඒ කියන්නේ උදේ පාන්දර තේක, කැඳ එක, දානය, මේ හැම දෙයක්ම අපිට අර දායකයෝ හොඳින් සලසලා දෙනවනේ. ඉතින් අපිට ගොඩාක් විවේක කාලය තියෙනවා, භාවනා කරන කාලය තියෙනවා, සක්මන් කරන කාලය තියෙනවා. ඒ වගේම වැඩ තිබුණත් ඒ වැඩ එක අපි ධර්මයේ කල්පනා කරන්න පුරුදු වුණා. ඒ කියන්නේ මේ විහාරය මිදුලාම දිනවා කියන්නේ මේ ජොබ් එකක් කරනවා කියලා හිතලා කරන්නේ ඒක. ඒක භාවනාවක් කියලා හිතලා කරන්නේ. නේද? දැන් ඔබට ඔබ ගෙදර කෑම ගේනක ජොබ් එකක් කියලා හිතලා කරන්න ඕනද? නෑ, ඔක භාවනාවක් කරගන්න පුළුවන්. ගෙදර අතුපතු ගානක ජොබ් එකක් කියලා හිතලා කරන්න ඕනද? නෑ, ඒක භාවනාවක් කරන්න පුළුවන්. එතකොට හැබැයිම ඔබ ජොබ් එකක් කළත් ඔබ දක්ෂ නම් ඔබට ඒක භාවනාවක් කරගන්න පුළුවන්. මම දන්න ඔය කොරියා වගේ රටවල් වල මහත්තුරු මට කතා කරලා කියන සායනංශ මං ඉතාලම දරුණු මැෂින් එකක වැඩ කරන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් එහෙමේ වුණොත් අතප්පයක් නැති වෙන්න පුළුවන් මැෂින් එකකම වැඩ කරන්නේ. නමුත් මම බනහමින් වැඩ කරන්නේ. මං හනික කිව්වා අනේ මහත්තුරු එහෙනම් බනහන එක නතර කරලා වැඩේ කරන්න කියලා. ඊට පස්සේ මිනිහා කියනවා අනේ වැහාමතුරුනේ බනහන් නැතුව වැඩ කරොත් මම මේක කොහොමවත් අතප්පයක් දාගන්න ඉඩ තියෙනවා. බන අහනකොටලු මට මේක වැඩ කරන්න ලේසි. මං කියන්නේ එහෙනම් කමන්නේ එහෙම අහන්න නැත්තම් අනුතරක් බාධාවක් කරගන්න එපා ධර්මයේ කියලා. එහෙමනම් අපි අර හැම මොහොතකම මේ ධර්මයේ පිළිබඳව හොඳ සම්මර්ෂණයෙන් අවදීන් ඉන්නවා. හොඳට බලාගෙන ඉන්න පුරුදු වෙන්න. දැන් මේ මොහොත තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න. පින්නතරේ මට මිනිස්සු බනින මොහොතකදී, නින්දා කරන මොහොතකදී, අපහාස කරන මොහොතකදී, බොරු චෝදනා කරන මොහොතකදී මොනවා දෙයක් කරත් මොනවා හරි කළත් මං හැම මොහොතකම බැලුවේ මගේ මනස දිහා. තේරෙනා නේද? නොකරපු දෙයකට බැන වැදුනත් මං බැලුවේ මගේ මනස දිහා. තේරෙනා නේද? දැන් අපේ නායක ස්වාමීන් වහන්සේ නමක් දවසක් මට බැනගෙන ගියා. "හෝ ගාල මොකද්ද මේ මල් පෝච්චියක් බින්ද" කියලා. ආපු ගමන් බැනගෙන ගියා. මාත් ඉතින් මම දන්නෙත් නැහැ අගක් කුල මොකක්ක මල් පෝච්චියක් මම දන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මම තබ්බීරේල බලාගෙන හිටියේ මොකක්ද කියන්නේ කියලා. සැලකිල්ලෙන් වැඩ කරන්න ඕන, මේවා කරන්න ඕන, අර කිසිම මේවකක් නැතු මේව. මම ඉතින් බලාගෙන ඉඳලා හද්ද නැතුව මගේ වැඩේ කරන්නේ කියලා මම දන්නේ නැහැ. මම නිකන් හීනෙන් අවදි වුණා වගේ. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ තව හාමුදුරු කෙනෙක් ඇවිල්ලා කිව්වා, "අනේ නායක හාමුදුරු, මම ඔය පූසට බත් දාන්න කෑම දාන්න යනකොට පූස මල් පෝච්චියට පැන්නා, ඒක බිඳුණා" කිව්වා. ඒ හාමුදුරුවම ඇවිල්ලා කිව්වා. ඊට පස්සේ සාමිනාස් නායක සාමිනාස් මට කියන, "දැන් මං ආනන්දට බැන්නනේ මේකට." ඈ ආනන්දට බැන්නනේ මම මේකට කිව්වා. ඊට පස්සේ මගෙන් අහුව, "ආගැති නේද මෙතනේ?" මම කොහේ නෑ ගාදරු. මේ කිව්වේ නැති නාගන්ද මගෙන් ඇහුවේ නෑ මේ නාගන්ද බැනගෙන. ඉතින් බලන්න වෙනගෙන නම් මොකද කරන්නේ? තමා ගැන බලමින් ඉන්නේ නැති කෙනෙක් නම් එයාව අර ප්‍රශ්නේ අල්ල ගන්නවා. ප්‍රශ්නේ අල්ලගෙන මන් නොකරපු දේවල් වලට මට බයිනවා, මං ආයි මේ පැත්තේ එන්නේ නැහැ කරන්නේ. ඒ ලොකු ප්‍රශ්නයක්. මම බලාගෙන ඉන්නේ හැම මොහොතකම මට මොනවද අරය කියන්නේ කියලා නෙමෙයි, මා තුළ ඇති වෙන කම්පන මොනවද කියලා විතරයි. එතකොට ඔබත් බලාගෙන ඉන්න ඕන මේ ආනන්ද හාමුදුරු කියන්නේ මොනවද කියන එක විතරක් නෙමෙයි, මොනවද කම්පන කියලා. ඒ වගේම ගෙදරත් එහෙමයි. වැඩ කරද්දිත් හැමතිස්සෙම බලාගෙන ඉන්න ඔබේ කම්පන මොනවද කියලා. මේ කුඩා කාලෙම ඔය දේ මට යම් හසර පුරුද්දකට වගේ ලැබුණා. ඉතින් මං කම්පන අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ මිනිස්සයන්ට මුදල් දීලා බන්නවගෙන කම්පන අධ්‍යයනය කරනවා. තේරෙනා නේද? කම්පන අධ්‍යයනය කරනවා. ඒක හරි වැදගත් වැඩක්. දැන් අපිට මේ තිරේම අපිට දාන්න පුළුවන් විවිධ දේවල්. ඔක්කොගෙම තියෙන සායම් නිකන් කලර් එකක්නේ තියෙන්නේ, වර්ණයක් තියෙන. නමුත් වර්ණය වර්ණයෙම එක එක දේවල් වෙනවා. දැන් ඔක්කොම තියෙන සංගීතේ. සංගීතේ වුණාට බීට් එකට අනුව සබ්බේ අසබ්බේ වෙනවා. දැන් අමරදේව මහත්තයාගේ හින්දුවක් හරි මකරව බුදුගුණ ගීතයක් හරි දැම්මහම ආරි ශෝකාමුදුර හරි වැදගත් සින්දුවක් ප්ලේ කරලා තිබ්බා. ඒ සංගීත භාණ්ඩම තමයි ටිකක් පොඩ්ඩක් යොදාගෙන පොඩ්ඩක් වෙන සංගීත රටාවක් දාලා තිබුණොත් ටිකක් ඔය මේ අසංවරයි කියන ගායකයෙක්ගේ හරි කාගේ හරි ඔන්න අන්න විවාරිය අසභ්‍ය හරි අසන්න අසංවර ගීතයක් දාලා තිබ්බ. හැබැයි එකම සංගීත භාණ්ඩ. එහෙම නැත්නම් එකම මිනිස්සයා ගායනා කරන සංවර අසංවර ගැළපෙන්නේ නොගැළපෙන්නේ කියලා හදාගන්න වචන ටිකක්. මොනවද මේ ඔක්කොම සංකල්පනේ? බුදු කෙනෙකුට පුළුවන් පින්වත්තුනේ තර්කයක් නැතුව ඉන්න පොල් ගහක් පෙන්නලා මේක කොස් ගහයි කියලා කිව්වා. තර්ක නොකර ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ කොස් ගහක් පෙන්නලා මේක පොල් ගහයි කිව්වත් බුදු කෙනෙකුට පුළුවන් තර්ක නොකර ඉන්න. පින්වත්තුනේ මේ බුද්ධාගම කියන එක නැති වෙයි කියලා නෙමෙයි පින්වත්නේ අපි මේ කල්පනා කරන්නේ. අනේ අම්මෝ මේ හාමුදුරුවරුන්ටයි මේ ඉන්න බෞද්ධයන්ටයි මොලයක් නැද්ද දන්නේ? හැම තැනම හදනවා වීදම් කරනවා කෝටි ප්‍රකෝටි ගණන් වලින් චෛත්‍ය වහන්සේලා හදනවා. ඒකේ කොහොම මොකක් හරි කොහෙන් හරි ඇටකටු ගොඩක් එකතු කරලා ගෙනල්ලා වලලාලා මැටි ගහනවා. සර්වජන දාතුණන් කමන්නේ. නමුත් ඇත්තට ඒක කොහින්ද දෙන්නේ? ඈ ඔය ආකාර. එදවසේ අර කවුද එක්කෙනෙක් අර කොටට හැදුණයි කියනෝනේ ජෛත්‍ය කොටට හදපන් කියලා කිව්වා කියලා නේද? මම නම් කියන්නේ කොටට හදන්න කියලා, පුළුවන් තරම් දිගට හදන්න. නමුත් තව මොකද කොටට ඉබදුනොත් ඒව නේද? ඉතින් ඒ නිසා මේ තේරුමක් නැහැ. 2040න් පස්සේ 2050න් පස්සේ බෞද්ධයට අනාගතයක් නැහැ. මේ ළඟදිම සියල්ලම සමූල ඝාතනය කරන්න තමයි අර ලාංඡනයක් දැම්මේ. හුලාල් ලාංඡනේ. හුලාල් ලාංඡනේ දාලා ඒගොල්ලන්ට කියනවා ඕගොල්ලෝ හුලාල් ලාංඡනේ තියෙනේ වකන්න. අපිම ගෙනල්ලා අපි හුලාල් නැතුව අපේ සමාජයේ තෙල් වර්ග, සෝයා වර්ග, පරිප්පු වර්ග, මිරිස් වර්ග අපි බෙදනවා. ඒව හැම කන්නේවා, ඒව අපි සිංහලුන්ට කවනවා, සිංහලුන්ට කවලා උන් ටික සමූල ඝාතනය කරනවා තා අවුරුදු කීපයක් ඇතුළත. ඒ නිසා දැන් අපි කියනවා අපේ පින්නතුන්ට, පින්නතුනි උඹලත් හුලාල් ලාංඡනේ තියෙනව කාපියව කියලා. තේරෙන නේද? ඒ කියන්නේ හුලාල් ලාංඡනේ නැති වෙයින් ඔබට වස විසක් ලැබීමට ඉඩ තියෙන නිසා දැන් කියන්න වෙනවා. පින්නතුනි පව් කරන්න අපි පෙළඹෙන්නේ නැත්තේ අපිට පුනර්භවයක් දැනෙන නිසාත්, කර්ම විපාකයේ පිළිගන්නා නිසාත්. ඒත් පින්නතුනි කර්ම විපාකේ පිළිගන්නේ නැති, පුනර්භවයක් පිළිගන්නේ නැති කාල කන්නේ ඒ තුච්ච මිනිස්සු පව් කරන්න ලැජ්ජාවක්වත් බියක්වත් නැහැ පින්නතුනි. මම පින්නතුනි මේ කාලගන්නේ සත්තු මරණ මිනිස්සුන්ට අඩුම තරමේ ගයක්වත් කුලියට දීපු අයගෙන් දානයක්වත් ගන්නෑ. මෙතන ඉන්නවත් දන්නේ නැහැ මයික. මම දැනගත්තොත් ගන්නෑ. තේරෙනා නේද? දැන් ඒක දායකාවක් ඇවිල්ලා ගෝ අපි ඒකේ දුන්නේ අහවල් කට්ටියට. ආගෙනල්ලා අනේ ආමුදුරුවනේ ගත්ත ගමන් මිනිස්සු එළුවෙක් ගෙනල්ලා ගේ එලිපත්තේ තියලා පරලා ගේ හැම තැනම ලේ දායමයි. ඉතින් ඒගොල්ලන්ගේ ආගමනේ අපේ ආමුදුරුවනේ කියලා කිව්වා. මොකක්? කියලා මම බලාගෙන හිටියා. දායකකමනොත් අයින් කරා, දාන්නොත් අයින් කළා, පත්තු බලාතෙ එන්න දුන්නේ නැහැ. උඹලට වටිනවා නම් ඒ වගේ ජරා සල්ලි ඔය සල්ලි වලින් අපි කණ්ඩෝනේ. ඊට පස්සේ සමූහ ආගමික මේ සරු ආගමික වැඩසටහනකට සම්බන්ධ වුණාම ඒ වගේ මහා පෞකාර මිනිහෙක් ඇවිල්ලා මට අතට අත දුන්නා. පූජකයෙක්, එළුව මරණ, සත්තු මරණ. මට ඇත්තටම මේ මිනිහගේ අතේ මහා අවීචි මහා නරකයේ ප්‍රශ්නයක් දැනුණා. මම ඉක්මනින්ම වතුර බෝතලයක් ඇදගෙන මේ ඉල්ලගෙන ඉවරලා මම අත සෝදාගත්තා. මොකද හේතුව? අතට අතවත් දෙන්න වටින්නේ නැහැ. ඒතර කොත්තුවක් කන්න වටිනවද ඒ වගේ තැනකට ගිහිල්ලා? ඔය වැරදිලා විවිධ ස්ථානවලදී රටවල්වලදී එහෙම කැවිලා තියෙන ඒ ගැන ඇත්තටම මතක් වෙවි. අපි සංවේගයට පත් වෙන ඒ වගේ තැන්වලින් කාපයක පිළිබඳ. මොකද ඔය අක්කු වසවිස දානවා, කෙල ගහලා කන්න දෙනවා, නොයිකුත් මහ ජරා ජීර්ණ වැඩ කරනවා. නමුත් මේ රට දැන් මූලාශ්‍රව සියල්ල අල්ලගෙන ඉවරයි. දේශපාලනයකටවත් මේ කිසි කෙනෙකුට පාලනය කරන්න බෑ. හරෙන් අර රට, මෙහෙන් මේ රට, අරෙන් අර රට බලපෑම් කරනවා. කිසිම දේශපාලට දේශපාලකයන්ගේ කලිසම ඇතුලේ බැලුවොත් චූ ගිහිල්ලා තියෙනවා, මුත්‍රා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ වැඩ කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. එනිසා අපි රටක් හැටියට අසාර්ථක ජාතියක්, ඒ වගේ මනුෂ්‍ය වර්ගයෙක් ඉක්මනින් නිවන් දකින්න වහකාලා හරි මැරෙන දවසට එතකොට සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. තේරුණා නේද? වසවිසක් කාලා හරි මැරෙන්න වෙන දවසට සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. ඉක්මනින් මේ ධර්මයේ දකින්න වෙන පිළිසරණන්නේ. අපිටත් කියන්න බෑ අර තුච්ච මිනිස්සු කරන දේ මේ මිනිස්සුන්ට කරන්න කියලා. නමුත් කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා කරනයි කරයි අනාගතයේදී. ඒක ඉතින් වළක්වන්නත් බෑ. කර්මයෙන් ධර්මයෙන් ඒගොල්ලන්ට ඒක වෙනවා. මේ මිනිස්සුන්ට මේ මිනිස්සු කරන කර්ම විපාක පලිසම් දෙනවා. ඒකට වැඩි වෙලාවක් යන්නේ සතියයි දෙකයි යන්නේ අතු ගෑවිලාම යනවා. ඉතින් ස්වභාව ධර්මය හරි මැදිහත් වෙලා ඒ එහෙම දේවල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා පින්වත්නි, ඉක්මනින් මෙන්න මේ දර්ශනේ නැති වෙන එක තමයි අපිට දුක. නැත්තම් බුද්ධාගම කියන වෙහෙර විහාරයි බෝධියයි රන් වටේ ගහගෙන ඕක වටේ කරේ කරේ හිටියයි පමණක් වැදගත් වෙන්නේ නැහැ. අපිත් කරනවා තමයි. හැබැයි ඒක දැනගෙන කරන්න ඕන. බුදු පිළිමයට වන්දනා කිරීම වුණත් අවිද්‍යාවෙන් කරන්න පුළුවන්, විද්‍යාවෙන් කරන්න පුළුවන්. බෝධි වන්දනාව විද්‍යාවෙන් කරන්න පුළුවන්, අවිද්‍යාවෙන් කරන්න පුළුවන්. දාන පින්කම විද්‍යාවෙන් කරන්න පුළුවන්, අවිද්‍යාවෙන් කරන්න පුළුවන්. දානයක් දෙන එක විද්‍යාවෙන් කරන්න පුළුවන්, අවිද්‍යාවෙන්. දැන් දානයක් දුන්නාම අනිවාර්යෙන් පින් සිද්ධ වෙනවද? නැහැ. ඒක දැනගෙන කරොත් තමයි පිනක් සිද්ධ වෙන්නේ, කුසලයක් සිද්ධ වෙන්නේ. නොදැනගෙන කරොත් ඒ ගැන අවබෝධයක් නැතුව කරොත් ඒක පිනක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මහා අපූර්ව මනෝවිද්‍යාත්මක දහමක් අපිට තියෙන්නේ. ඒ නිසා වැඩක් නැහැ පින්වත්නි, ඔය මහා දේවල් මේව තැම්පත් කරලා මේ දේවල් හදලා තිබ්බට මේ මානවයා, සත්වයා බුදුදහම මනාකොට සුරක්ෂිත ලෙස උපක්‍රමශීලීව ඥානාන්විතව දුරදිග බලලා අනුන්ගේ ගැට උගුල්, අනුන්ගේ බොරු වංචා කපටිකම් තේරුම් අරගෙන වැඩ කළේ නැති වුණොත් වැඩක් නැහැ. ඒකත් මාර බලවේගයක් වගේ දෙයක් වෙන්න තුනේ. ඒ වගේ කපටින්ට රැවටෙන්න නැතුව ඉන්න බැරි වුණා නම් අපේ ඉතිහාසයේ හිටපු මහරජවරුන්ට, ආමුදුරුවරුන්ට, දැන් ඔය දළදා මාලිගාවේ හිටපු මහානාහිමිවරුන්ට ඒ කපටිකමෙන් රැවටෙන්න ගැලවෙන්න ඥානයක් තිබිලා නැහැ. මාලිගාවට අයිති දැන් සියලු දෙනාම අරගෙන තියෙන්නේ අපේ ඊළඟ පරම්පරාවේ අය ඉඳලා බෞද්ධයෝ කරනවා කියලා. එක්තරා ආගමික පිරිසක්. නමුත් එක්කෙනෙක් බෞද්ධ කරාද? මහානායක හිමියන්ට තේරුන්නේ මේ කපටිකමේ අගමුල මොකද්ද කියලා. එතකොට අර සියලුම මාලිගාවට අයිති දේවල් ඔක්කොම අත්පත් කරගත්තා. ඊළඟ පාර ඉඳලා බෞද්ධයෙක්ම මොකෙක්ක නිර්මාණය වුණේ. අනිත් එක අපේ හාමුදුරුවරුත් ඒ මිනිස්සුන්ව අඩු කුලේ කියලා, නැත්තම් වැඩි කුලේ කියලා අයින් කරලා දාලා තියෙනවා. අදටත් බෞද්ධයෙකුට බෞද්ධ වෙන ක්‍රමවේදයක් නැහැ. ඕනතරම් බෞද්ධ ආගමට ඉන්න කැමති අය ඉන්නෝ. එහෙම ක්‍රමවේදයක් නැහැ. ඔය කාලා මේ බුදිය ගන්න උන්නාන්සලා ටිකක් තට්ටෙව ටිකක් ඉන්නවා කියලා සමහර අය කියනවා. මන්නම් කියන්නේ ඉතින් ඒ නිසා ඉතින් ඒක නිසා මේ සාසනේ නිකම් පා වෙලා යනවා. ඇත්තටම අපි දැක්කේ රජමහා විහාරවල සමහර ඈත පන්සල්වල අපිත් රජමහා විහාරවල මහාන වෙලා හිටියා. මේ වැඩ ඉතින් ඒ අවස්ථාවන්වලදී වැඩ ඉඳලා තියෙනවා. මම දැක්කේ එච්චරයි. දානේ පාසුකලයි බෝධි පූජාවයි ජීවත් වෙන ප්‍රවෘත්ති ටිකයි ටෙලි නාට්‍ය විතරයි. ඇයි මේ දර්ශනයක් මෙච්චර ලස්සන උතුම් දර්ශනයක් තියෙදි මේක ගත්තනම් මේ දර්ශනයට අවබෝධයටපත් වුණාට පස්සේ මේකේ භෞතික කිසිම බැරියල්ස් නෑ වෙනතුනේ. කන්න බොන්න ජීවත් වෙන්න කිසිම ප්‍රශ්නයක් නෑ. පවතින කිසිම ප්‍රශ්නයක් නෑ. කිසිම ගැටලුවක් නෑ. ඈ මේ ධර්මයේ දැක්කයි කියලා හාමිනෙත් එක්ක එක ඇඳේ නිදාගන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. සමහර අය බණ භාවනා කරනවා කියලා මහත්ය එක කාමරයක නිදාගන්නේ නැත්නම් තව කාමරයක නිදාගන්නේ. මේ නෝන ඇඟේ ගෑවුනොත් කෙලස් ඇති වෙයි කියලා. ඇත්ත වශයෙන්ම ওই කාලයක් බඳලා හිටියට පස්සේ නෝන ළඟ ඉන්නකොට තමයි නිකලස් වෙන්නේ. මොකද හේතුව? ඒ තරමට අප්‍රියයි. මහත්ය ළඟ ඉන්නකොට තමයි නොදකින් මේ කාලකන්ණිය එනව වරවර කියලා ඉරලා ඒ තරම් නිකලස් වෙන අපේ නුදුනි මහත්ය ළඟ ඉදියෝ කාලයක් ගියා වැඩේ ඇත්තද නැත්තද කියලා ඔයතුම දන්නවනේ ඈ ළඟ ඉන්නකොට කෙලස්ද නිකලස්ද වෙන්නේ කියලා කාලයක් ගියාම නිකලස් වෙන අපේ නුදුනි ඈ නෝන දැක්කාම සතුරුනේ දැක්කාම නිකලස් වෙනවා ඉතින් ඒ නිසා ඒක හරි අරුම් පුදුම දෙයක් ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් නෝනේ මාත්‍ය ළඟ හිටියාම කෙලෙස් අට ගන්නවා කියලා. අනේ ආමුදුනේ කෙලෙස් අට ගන්නවා නෙමෙයි මට යකා කියන දැක්කම කියලා කියන්නේ ඉඳ තියෙනවා. ඉතින් ඒ නිසා නිවන් දකින්න හරි ලේසි. අරයා ගොරවල අවදි කරනකොට මෙයාට පුළුවන් ඒ වෙලාවේ දර්ශනා කරලා මේ සංසාරෙන් ගොඩ වෙන්න අනේ මේ වගේ දුක්ඛන්දරාවල වලට මං අනන්ත සංසාරේ වැටුණා නේද කියලා නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් මේ මිනිස්සු මොනවද හිතාගෙන ඉන්නේ කෙලෙස් නිකලෙස් කියලා. ඉස්සෙල්ලම හොයාගන්න මමත්වය. සමහර අය මමත්වය හොයාගන්න බෑ. මට තේරෙන්නේ නැහැ ලු මමත්වය. එහෙමත් අය ඉන්නව පේනවත් නෑ. මමත්වේ තේරෙන්නේ නැති අය ඉන්නවා. හරියට සමහර අයගේ ඇඟේ ලෙඩවල් තියෙන්නේ නොතේරි. ඒ වගේ සමහර අයගේ නොතේරි මමත්වේ තියෙනවා. අපි පිළිගන්න ඕනේ නේ සමහර අය කැන්සර්ස් ඒව මේව ගොඩක් අහු වෙන ගොඩාක් කාලයක් ගියාට පස්සේ කියන්නේ එල්ලෙඩවල් තිබිලා තියෙනවා දන්නේ නැහැ. ඒකට අපි කරන්න ඕන මොකද්ද? ශාරීරිකව නම් අපි මොකද්ද කරනවා? වෛද්‍ය පරීක්ෂණයක් කරනවන් අවුරුදු ගානකට සැරයක් මොනවද තියෙන්නේ කියලා. අන්න එතකොට ඒ වයින් පරීක්ෂණ වලින් අහන්නේ මනසෙත් කරන්න තියෙන වෙනතුන පරීක්ෂණයක්. මෙන්න මේ වගේ ස්ථානවලට ආවම සංසුම්ව ඉස්සෙල්ලම ඔබ මුකුත් කරන්න එපා. නිහඬව ඉන්න පටන් ගන්න. ඔබ නිහඬව සිටින්න ඔබට ස්වභාවයෙන් සියල්ල තේරුම් කළා දේවි. ඔබේ ළඟ තියෙන දේත් ඔබට තේරුම් කළා දෙයි. ඔබේ ළඟ නැති දේත් ඔබට තේරුම් කළා දේවි. ඔබ තේරුම් ගන්න මහන්සි වෙන්න එපා. ඔබ නිහඬව සිටින්න. මොනම තත්ත්වයක් තිබුණත් ඒකට කලබල වෙන්න එපා. ඔබ දැස් ඇරගෙන සිටියත් පියාගෙන සිටියත් ආධ්‍යාත්මය ගැන තමගේ ගැඹුරු මනස ගැන අවධානයෙන් සිටින්න බැරිද? එහෙම ඉන්න පුළුවන්නේ තමන්ගේ සිත ගැන තමන් අවධානයෙන් ඉන්න. මොකද්ද මේ මොහොතේ සිතේ තත්ත්වය? දුක් ප්‍රහාණය කරලා ඉන්නවද? දුක් රැස් කරගෙන ඉන්නවද? මේ ගමනේ ඔබ කොතනද ඉන්නේ? ගඟ මැද ඉන්නවද? ගඟ ඉවුරේ ඉන්නවද? කොතනද ඉන්නේ? තෙරක් හොයාගන්න බැරුව ඉන්නවද? තේරෙන්නේ නැතුව ඉන්නවද? ඒ තේරෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ තෙරක් හොයාගන්න බෑ. නැතුව තේරිලා ගමනක් යමින් ඉන්නවද? දැන් පින්නතුන් මේ වගේ තැනකට ඇවිල්ලා අපිට දම් පින්කම් කරලා ජීවිතේ තේරුම් ගත්තේ නැති වුණොත් ඒක මහා අලාභයක්. ඒක මහා ජීවිතේ අවාසනාවන්තකම. මේක පිටින් අහලා දැනගන්න නෙමෙයි තියෙන්නේ, තමා තුළින් පරේක්ෂණය කරලා දැනගන්න තියෙන දෙයක්. ඒ කියන්නේ පොඩි ස්විච් එකක් එහාට මෙහාට කරගන්න තියෙන තමන්ගේ මනසේ. ලයිට් ඔන් ඔෆ් කරනවා වගේ එක ස්විච් එකකින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. අර මමත්වයේ නැමැති ස්විච් එක ඔෆ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔක්කොම නතර වෙනවා. දැන් පිළිතුරු මේ ඔය පැත්තේ වැඩ කරන ඔක්කොම ඉලෙක්ට්‍රොනික පද්ධතිවල මේ ස්විච් ටික තියෙන්නේ මේ හරියේ. ඒ සද්ද විකාශන යන්ත්‍රවලයි ෆෑන් ඒසි වල ඔක්කොම මෙතනින් ඔය ඔක්කොම ඔෆ් කරාම හරිය ලොකු කාර්යයක් ඔක්කොම ටික ඔෆ් වෙලා යනවා. ඒ වගේ ඔබේ මනසෙත් එක තැනක මේ ස්විච් එක තියෙනවා. ඔබ ළඟ තියෙන්නේ මම කියලා හිතන්න එපා. මම කියලා බලන්න එපා. ජීවත් වෙන්න එපා. මම කියලා එකක් නැහැ. නමුත් හදාගත් එකක් තියෙනවා. ඒක තියෙන සංකල්පයක්. දැන් ඔබට ඉඩමක් නැහැ. ඔබ හදාගත්ත ඉඩමක් ඔබට තියෙනවා. ඔය වගේ හදාගත්ත මිනිස්සු කෝටි ගානක් ඔය ඉඩමේ ඉඳලා ගියා. අනාගතයටත් කෝටි ගාණක් එනවා. ඒ වගේ තමයි පේනවත්නේ මමත්වයත් හදාගත් එකක්. ඒ කියන්නේ සංකල්පවලට දෘෂ්ටිවලට ආරුඪ වෙච්ච ගතියක් නේ තියෙන්නේ. සංකල්පවලට දෘෂ්ටිවලට ආරුඪ වෙච්ච ගතියක් තියෙන්නේ. තේරුණානේ? ආරුඪ වෙනවනේ අපි එක එක දේවල් එක්ක ආරුඪ වෙනවා. නේ මේ මගේ මහත්ය කියලා වෙන් කරගන්න ඊට පස්සේ ආරුඪ වෙනවා. මේ මගේ නෝන කියලා අල්ලගන්න ඊට පස්සේ ආරුඪ වෙනවා. මේ මගේ ළමයා කියලා අල්ලගන්න අනිත් ළමයි සමහරලාට වැදගත්ුත් නෑ. මගේ ළමයා විතරයි වැදගත්. ඒ ආරුඪ වීම අනිත් අයත් ළමයිනේ. ඔන්න රිලවුන්ගේ මිනිස්සුන්ගේ තියෙන වෙනසක්. අපි හිතමු බෝම්බයක් පිපිරීමක් හරි මොකක් හරි කලබලයක් වුණාම අපේ මිනිස්සු මොකද කරන්නේ? අපේ ළමයා කෝකේ කියා හොය හොයා හොය හොයා ගිහින් ළමයා හොයනවා. රිලවුන්ට වඳුරන්ට කරදරයක් වුණාම මොකද කරන්නේ? අහුවෙච්ච පැටි අරගෙන දුවනවා. ළඟ ඉන්න අහුවෙච්ච පැටි එක්ක අරන් දුවනවා. පස්සේ බෙදා ගන්නවා. රිලවුන්ගෙන් ගන්න පුළුවන් හොඳ ආදර්ශයක්. හැමෝම මේ විදිහට මිනිස්සුයොත් ඉන්නව නම් කරදරේ අහුවෙච්ච පැටි අරන් දිව්වා හැමෝම කවුරු හරි පස්සේ බෙදා ගන්න දෙපා. එතකොට ඔක්කොම ටික ෂණිකව ඉවත් වෙලා නැත්තම් අර තෝරන්න ගිහිල්ලා හැපිලා මැරෙනවා. ඉතින් මේ ආරුඪ වීම ටිකක් විතරයි තිබුණේ පින්වත්නි. මේ ධර්මයේ අවබෝධ කරගත්ත දවසට පින්වතුන්ට තේරෙයි මෙච්චර සරල බණක්ද ආනන්ද හාමුදුරුවෝ දේශනා කරේ කියලා. මෙච්චර සරල බණක්ද බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. හැබැයි අවබෝධ කරගන්න අමාරුයි. ඒක තියෙන්නේ පින්නතුන්ට පේන්නේ නැති තැනක නිසා තමයි ඔබ වෙන්නේ නැති. දැන් පින්නතුන්ට ඇස් දෙක තිබ්බට මෙතන පේන්නේ නැනේ. තමන්ගේ මෙතන පේන්නේ. ඒ නිසා මම මෙන්න මේ නළල මැද තියෙන මොට්ටුව තියෙන ප්‍රදේශය ගැන කොටසක් ගැන වගේ තමයි මේ කතා කරන්නේ. හැබැයි තමන්ට සමීපවම තියෙන දේ නිවන. නොදකින්ම දෙත් නිවන. පින්නතුන්ට කියන්න මේ ඇස් ඇරලා බැලුවාම මේ ගහේ කොළේ වැලේ වාතයේ විශ්වයේ හැම තැනම කියාපාන්නේ නිවන. පොත්වලින් ඕනේ බුදුහාමුදුරු පොත් බල්ලා නෙමෙයි තේරුම් ගත්තේ. මේ ස්වභාව ධර්මයේ බල්ලා. මට මේ කතන්දරේ ලස්සනට කතාව කිව්ව එක හාමුදුරු කෙනෙක්. ආයතනතුනි දන්නවද බුදුහාමුදුරුවෝ මේ මහා බ්‍රහ්මයායි හැංගි මුත්තන් සෙල්ලම් කරා කියලා? මම බැලුවා මොකක් හැංගි මුත්තන්ද මේ පරණ හාමුදුරු කෙනෙක්. ලස්සන කතාව. සමහර අය අහලත් ඇති මේ කතාව. මොකද කරේ මහා බ්‍රහ්ම ඇවිල්ලා කිව්වලු ඔබ සරුවඥ නේද? ඒ කියන්නේ ඕන දෙයක් දකින්න පුළුවන්. සරුවඥය කියන්නේ ඕන දෙයක් දකින්න පුළුවන්. දැන් පුතඥය කියන්නේ මොකද්ද? ඒක පැත්තයි දකින්නේ. හැමදේම එක පැත්තක් වැහිලා. දැන් ඔය ඇත්තට පිටිපස්ස වැහිලානේ. පිටිපස්ස තේින්නේ. ඉතින් ඔය වගේ තමයි අරමුණ තුල සංකල්පය තුලත් ඔය සිද්ධිය වෙනවා. ඒක නිසායි ඔය කියන්න පිරනවත් නැයි. එක පැත්තක් වැහිලා බුදුහාමුදුරන්ට එහෙම එක පැත්තක් වැහෙන්නේ නැහැ. සරුවඥය හැම පැත්තම පේනවා ඒකේ. ඔන්න ඕකයි ඇති කරගන්න තියෙන්නේ. ඔන්න ඔය වර්ධනේ තමයි ඇති කරගන්න තියෙන්නේ. ඔන්න ඔය වෙනස ඇති කරගන්න තියෙන්නේ. ඒක ගෙදර ගිහින් කරගන්න මන් දන්නේ නැහැ කරගන්නවද නැද්ද කියලා. ඉතින් තමන්ට ආදරේ නම් තමන් ගොඩ දා ගන්න. තමන්ට ආදරේ නැත්නම් තමන් ඉතින් වලලා ගන්න කොරන්න දෙයක් නැහැ. තමන්ට ආදරේ නම් තමන් ඔළුව පැනලකම් හරි කල්පනා කරලා මේක තේරුම් ගන්න. තමන්ට තමන් ආදරය කරනවා ඇරෙන්න වෙන කවුද ආදරය කරන්නේ? මලාට පස්සේ නෝන අඬනවා මහත්ය අඬනවා බල බල ඉන්න එපා සංකල්ප ඇති කරගෙන ඈ දරුවෝ අඬයි යාළුවෝ අඬයි එහෙම අඬන්න හම්බෙන්නේ කොවිඩ් හැදුනොත් එහෙම කාටවත් නොකිය ගිහි පුච්චතු ඉතින් ඒ නිසා හේ සංකල්ප වල ඉන්න එපා දැන් කවුද එක්කෙනෙක් දවසක් කිව්වා හම්දුරනේ මම මේ මම මැරෙන්න කැමති ඔක්කොම අඬවලු මැරෙන්නේ කවදකාරේ උපාසකම්ම කෙනෙක් කියන කතාව මේ ළමයි ඔය ඉන්න ඔක්කොම ටික හොඳට අඬවල මැරෙන්නේ කිව්ව කවදා පුදුම හීනයක් මේ මිනිස්සුන්ට තියෙන්නේ කියලා මට හිතුණා ඉතින් බින්නත්නි හැංගි මුත්තන් සෙල්ලම් සරුවඥ නේද කියලා ඔව් එහෙනම් මං හැංගෙන හොයාගන්න කිව්වා පොඩි කෙනෙ නෙමෙයි මහා බ්‍රහ්මයා කතාවක් මේක මොදේ ඇත්ත එකක් නේ ගෝතාප එකක් ඊට පස්සේ මහා බ්‍රහ්මයාට කිව්වා ඔයා හැංගෙන මං ඕන තැනකින් හොයාගන්නම් කිව්වා ඉතින් මහා බ්‍රහ්මයා කල්පනා කරලා 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 මේ බුදුහාමුදුරුවන්ට නොපෙනෙන විදියකට හැංගෙන්න ඕන ලේසි නෑ හිමාල පර්වතයේ ඔසවල පැත්තකින් තිබ්බා ඒක ඇතුලේ තියෙන පොඩි මේ පොකුණක් හොයාගත්තා. ඒ පොකුණේ මඩ පොකුණක් තියෙන. ඒ පොකුණේ ගෙම්බෙක්ගේ වේශයක් අරගෙන මඩයට හැංගිලා හිමාල පර්වතේ වහගත්තා. දැන් හරියට අර නිකන් අර වෑංජනවල මූඩි අයින් කරලා මෙහෙම වහනවා. වහගත්තා. වහගත්තා. දැන් ඉතින් හොයන්නකෝ වැඩි. ලේසි නෑනේ ඉතින් බුද්ධ ඥාණයෙන් බැලුවා බැලුවාම ඩක් ගාලා තේරුණා ඉතින් හිමාල පර්වතය අයින් කරලා අර ඉන්න ගෙම්බව කණෙන් අල්ලලා ඇදලා අරගෙන ඇවෝ උඹ නේද මහා බ්‍රහ්මයා කියලා ඇවෝ ඊට පස්සේ ඉතින් මහා බ්‍රහ්මයා ඔව් ඔව් මං තමයි මහා බ්‍රහ්මයා ඉතින් මහා බ්‍රහ්මයා මම මේ කියලා ඉතින් මේ දැනගනත් ඇයි කණෙන් ඇල්ලුවේ මගේ කියලා කණෙන් අල්ලන්න වටින්නේ නැහැ මං හොයන්න කිව්වා මිසක් කණෙන් අල්ලන්න කිව්වේ නැහනේ කියලා ඉතින් පොඩි මහා බ්‍රහ්මයා සද්දෙකුත් දාලා තියෙනවා බුදුහාමුදුරන්ට මේ කණෙන් ඇල්ලුවට පුදුම දේවල් තියෙන්නේ වෙනවත් නේ ගෙම්බට කණක් තියෙන ගෙම්බට කණක් නැහැ මෝඩයෙක්ද මේ කතන්දරය අහන්නේ ඥානවන්තයෙක්ද කණෙන් අහන්නේ මොන වර්ගයේ තර්කද එන්නේ ආවොත් ඒ තර්කවලට හරි උත්තරයක් දෙන්න බලාගෙන තමයි ඔය මහා ඒ කාලේ අපේ මුතුන් මිත්තෝ ඔය හදපු දේවල් වල තියෙන දේවල් වල මහා ගැඹුරක් තියෙනවා ඉතින් බින්නත් ඒ ඇල්ලපු පාර තමයි කන් නැති වෙලා තියෙන්නේ ඊට පස්සේ හරි දැන් ඒක ඒ හැංගි මුත්තම ඉවරයි ඊට පස්සේ දෙවෙනි අතාවර කියනවා එන ඔබ වහන්සේ දැන් හැංගෙන්න බුදුරජාණන් වහන්සේ හැංගෙන්න මං හොයන මම මහා බ්‍රහ්මනේ මං තමයි මේ මුළු ලෝකෙ ඔක්කොම මවල තියෙන්නේ මම ඒ කියන්නේ ඔය ගෝඩ් කියන්නේ එයා තමයි ඔය මහා බ්‍රහ්මන් ගෝඩ් වෙන මේ අර මේ කියලා මේ කියලා ඔය හුලල්ලා කියලා ඉන්නෙත් ඔයගොල්ලෝ තමයි ඒ නිසා හැංගෙන්න කිව්වා මේ බුදුහාමුදුරු බාර ගත්තා බාර අරගෙන මොකද කරේ මහා බ්‍රහ්මයාගේ ඇහි පිහාට උඩ දුහුවිල්ලක් ලෙස හැංගුණාලු මොකද කරන්නේ මේ ඇසි පිහාට තියෙන්නේ මේ ඇසි පිහාට රැඳෙන උන දුහුවිලි ඒ වගේ දුහුවිල්ලක් බවට පත් වෙලා ඇහි පිහාට මත රැඳුණාලු හැඳුනාල් පස්සේ මහා බ්‍රහ්මයා හොයනවා 31 තලේම හොයනවා හිමාල පර්වතේ පෙළල හොයනවා සත්ත මහා සාගරේ පෙරළල හොයනවා එහෙම හොයලා හොයලා හොයලවත් මේ යාට හොයාගන්න බෑ ඇයි මේ ඇහි පිහාට උඩ තියෙන දුහවිල්ල බලන්න පුළුවන්ද මේ සත්ත මහා සාගරේ පෙරළුවයි කියලා 31 තලේ පෙරළුවයි කියලා ඇහි පිහාට උඩ තියෙන දෝවිල්ල බලන්න පුළුවන්ද මේ සූත්‍ර අභිධර්ම ටික ඔක්කොම කියෙව්වයි කියලා ඔක්කොම ආගම් ටික පරිශීලනය කරයි කියලා මේ ඇහි පිහාට උඩ තියෙන දෝවිල්ල පේනවද මේ ලංකාවේ ඉන්න ඔක්කොම හාමුදුරුවන්ගේ බන්ට එක ඇහුවත් ඇහි පිහාට උඩ තියෙන දූවිල්ල ඔබට පේනවද? මේ ගොංකම අරගන්න මෝහය මෝඩකම අරගන්න ඉක්මනින්ම තියනවනะ. එතකොට මෙතන බුදුහාමුදුරුව කියන්නේ නිවන. එහෙනම් නිවන කොහෙද තියෙන්නේ? ඇයි පිහාට උඩ දුහුවිල්ලක් ලෙස. ඇයි මේක ඇහි පිහාට උඩ දැම්මේ? පොඩ්ඩ දාන තිබ්බනේ අර පොඩ්ඩ නල්ල වගේ කියලා. දැන් මං ඉස්සෙල්ල මොට්ටු වගේ දාන්න තිබ්බනේ බුදුහාමුදුරන්ට පොඩ්ඩක් තියන් දෙන්න මොට්ටු වගේ කියලා. මේ එතනිනුත් පොඩ්ඩක් එහාට ගිහිල්ලා තියෙනවා මේ වචනේ. දැන් මොට්ටුව කණ්ණාඩියෙන් බැලුවම බලන්න පුළුවන්. පුෂ්කාර. එතනනේ ඇහි පිහාට උඩ දැම්මේ මොකද මේක? වෙන දැනක දාන්න තිබ්බනේ ඉස් මුදුනේ දැම්මත් මෙහෙ දැම්මත් තියෙන්නේ නේ. නමුත් මේක මොකද ඇහි පිහාට උඩටම දැම්මේ? කැඩපතෙන් බැලුවත් ඇස් සැරලා බලනකොට ඇහි පිහාට උඩ තියෙන එක වැහෙනවා. තේරෙන්නේ? ආ ඇස් පියන්න වෙනවා මේක පේන්නේ නම්. එතකොට පේන්නේ බලන්න ඉන්නත් මේ පොඩි කාරණාවල තියෙන ගැඹුරු අර්ථ කවුරුත් හිතන්නේ නැහැ. ඇයි මේ මේ මොකද මේ 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 ඇහි පිහාට උඩට මේක දැම්මේ කියලා කවුරුත් හිතන්නේ නැහැ. බලනකොට පේන්නේ, වහනකොට ඒත් පේන්නේ. දැන් බලන්න ඕන විදියට නම් ඇහැ වහන්න ඕන නේද? හරි ප්‍රශ්නයනේ. බලන්න ඕන මට්ටමට ඒක පාත් වෙන්න නම් ඇස් වහ ගන්න ඕනේ. එතකොට පේන්නේ බලනකොට ඒක වෙනවා පේන්නේ. හරි ප්‍රශ්නය. මහා බ්‍රහ්මයා හොයලා ඉවරයි. වෙන කෙනෙක් ලවා බලනවා මිසක් තමන්ට නම් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. අපි ගොඩක් අය රවට්ටනවත් නේද? ආගේ මූණේ මේ මේ විතර මොනවද තියෙනවා කියලා රවට්ටන එලාල් තියෙනවා. ඒ වගේම අපි ඇහි රොඩක් ගියාම රස්සයක් වුණාමත් අපි ඇත්තටම තව කෙනෙකුට කියලා තමයි බලන්නේ. ඔබ සින්දුවක් කියාගෙන ඉන්නවා මේ. ඉතින් පින්නත් මේ වගේ දෙයක් මේවන්න දැන් ඔබට තේරෙනවද? අනේ හැමදෙන්න තා චුට්ටක් පැහැදිලි කරන්න බැරිද? පොල්ලක් අරන් දෙන්න හිතෙන්නේ. ඒස සම්මර්ෂණය කරලා තේරුම් ගන්න ඕන ටික නම් කවදාවත් අපිට ඒක තේරුම් කරලා දෙන්න බෑ. අපි කියනවා වගේ අර බයිසිකලයක පදින්දි බැලන්ස් එක උගන්වන්න බෑ. ඒක ඔබම ගිහිල්ලා තේරුම් ගන්න ඕන දෙයක්. පිහිනන්න තැපෑලෙන් උගන්වන්න බෑ. බලන් හිටියද බෑ. ඒක ඔබේම ඇඟට එන්න ඕන එකක්. වාහන පදවන එකත් ඒකත් තමන්ගේ ඇඟට එන්න ඕන එකක්. ඒ වගේ සම්මර්ෂණය කරලා තමන් තේරුම් ගන්න ඕන ටික තමන් අනිවාර්යෙන් මේව ගැන ගැඹුරින් කල්පනා කරලා 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 මේ හැම අරුතකම වඩපිටාව යථාර්ථයේ සොයා ගන්න. ඔය ගෙම්බගේ කතාව වගේම කතන්දරයක් තමයි පින්නතුනි, අර කන කැස් බෑවා වියසුදුරෙන් එළිය බලනවා වගේ අමාවක දවසක. ඒකේ ලොකු කතන්දරයක් තියෙනවා. ඒ ලොකු කතන්දරයක් තියෙනවා. ඔය එකක්වත් වෙන්නේ නැති දේවල්නේ. කන කැස් බෑවා කොහෙද එළිය දකින්නේ? ඌගේ කනයිනේ. දැන් සමහර හැමදෙරු කියන එකයි ලු කන. එන එකයි කන කියලා කියන්න තිබ්බනේ. කන නම් කන, එයාද මොකවත් නැහැ. එකක් පේරුණා නම් එහෙම කනේ කියන්නේ. එතකොට ඔය වියගහින් ගිහිල්ලා ඕකට මේ ඔළුව දාන්න ඕක සෙට් වෙන්නෙත් නැහැ. ඔය සම්බන්ධ වෙන්නෙත් නැහැ. අනිත් එක පින්වත්නි මේ අමාවක දවසට හඳ ඇත්තෙත් නැහැ. ඉතින් ඔක්කොම වෙන්නේ නැති දේවල් ටිකක් දාලා ඉවරලා කිව්වා ඔය වගේ තමයි දුර්ලභයි කියලා කිව්වා. ඒක කතා කරේ මේ නිවන ගැන කතා කරේ, මනුෂ්‍යත්වයේ කියලා හැම විටම කතා කරේ. මේ කකුල් දෙකෙන් ඇවිදින එක නෙමෙයි. කකුල් දෙකෙන් ඇවිදිනව දැන් අර මේ වලස්සු සමහර සත්තුත් ඉන්න, රිලව්ත් ඉන්න. කකුල් දෙකෙන් ඇවිදිනව බල්ලුත් ඇවිදිනව. දැන් අර කොඳුනාරටේ ශල්‍ය කර්මයක් කරාම ඌත් යනවා කකුල් දෙකෙන්. ඒ නිසා කකුල් දෙකෙන් ඇවිද්ද පමණින් මිනිස්සෙක් නොවේ. මිනිස්සෙක් වෙන්නේ ලෝකෝත්තර වෙන්න ඕන. එතකොට තමයි මනස උසස් වෙන්නේ. නැත්තම් මනස පුතඥයට තියෙන මනස ලෝකෝත්තර වුණාම තියෙන මන උස්ස. ඒ නිසා මේ කකුල් දෙකෙන් ඇවිදින අය මනස තියෙන අය මිසක් මනුස්ස නෙමෙයි. මනස තියෙන අය අතර තිරිසන් අයත් ඉන්නවා, පෙරේත අයත් ඉන්නවා, යක්ෂයොත් ඉන්නවා, අමු මිත්‍යා දෘෂ්ටිකයොත් ඉන්නවා. ඒ නිසා මිනිස්සෙක් වෙන්න කියලා කියන්න පුළුවන්. මිනිස්සෙක් වෙන්න පහළ තැනකට වෙලා ඉන්න එපා. ඔය පුතඥම් කම කියන්නේ මහා තුච්ච කාලකන්ණි තැනක්, අමු මෝඩ තැනක්. ඒක හරියට අර මීහරක් ඉන්න තැනකට වඩා හපන් තැනක්, අමු සත්තු උද්‍යානයක්. ඒක පුතඥ සත්වයා කියන්නේ එකම සත්ව උද්‍යානේ. සත්තුනේ කොහොම සත්තු? ප්‍රඥාව නැත්තම් මේ ධාම නැත්තම් පින්නතුනේ අමු සත්තු. දැන් ওই චීන කාර්යෝ පෙන්නේ, සමහර චීන කාර්යෝ, හොඳ චීන කාර්යෝත් ඉන්නවා. ඔව් ගෙම්බු ඇටි කිත්තු හුණු කරපොත්තු ඔක්කොම කාගෙන වැඩ කරගෙන වැඩ කරගෙන වැඩ කරගෙන යනවා. වැඩන්නේ ඉති සත්තු. ප්‍රඥාව තමයි පින්වත් වෙනස් වෙන්නේ. ඒ නිසා ඔබ හැම විටම මතක තියාගන්න මේ මිත්‍යා දෘෂ්ටික ලෝකයට වඩා මම ගොඩාක් ඉස්සරහින් ඉන්නවා, මම ශ්‍රේෂ්ඨව ඉන්නවා, මම අග්‍රව ඉන්නවා, මම විශිෂ්ටව ඉන්නවා. ඒ වගේ මම ඉදිරි විශිෂ්ට කාරණා ටික සම්පූර්ණ කරගන්නවා කියන අභිමානය හැමතිස්සෙම බෞද්ධෙක් තියාගන්න. හයියක් තියාගන්න. කැත්තෙන් එන කෙනාට කැත්තෙන්, පොල්ලෙන් එන කෙනාට පොල්ලෙන්, දහමෙන් එන කෙනාට දහමෙන් දෙන්න පුළුවන් පෞරුෂය හොඳට තියාගන්න. මේ බුදුහාමුදුරුවෝ කියන්න පුදේ ඒක. හරි උජුපටිපන්න ඍජු බවක් තිබුණා මේ ගමනේදී. බුදුහාමුදුරුවන්ට ගල් මුල් වලින් පහර දුන්නා. ආනන්ද හාමුදුරුව කිව්වා, අනේ ස්වාමීනි, අපි බොන වතුර ඉල්ලුල් ඉඳට පිදුරු දානවා, ගල් මුල් වලින් පහල දෙනවා, පහරට කටුත්ති දානවා, මේව කරනවා. අපි යම් මේ ගම අතහැරලා මේ සුන්දර මේ බුද්ධත්වයක් නෙමෙයි තිබුණේ. අද වුණත් මේ ධර්මය අපි ප්‍රබල ලෙස කරගෙන ගියොත් එහෙම අපේම සංඝ සමාජයෙන් ගොඩ නැගෙනවා බාධක. මිත්‍යා දෘෂ්ටික සමාජයෙන් ගොඩනැගෙන බාධක. වැඩිය මේක කරන්න ගියොත් එහෙම අර සෝමහාමුදුරන්ට වගේ අනතුරු දේවල් සිද්ධ වෙනවා. දැන් ඊයේ පෙරේදා අම්මත් නැති වුණා. ඊයේ අවසන් කටයුතු කළා. ඉතින් අපි අම්මටත් ගිහිල්ලා ගෞරව කළා. අම්මා උතුම් කෙනෙක්. ඉතින් උන්වහන්සේලා ඒ දෙවි පෙදුවා. ඒ නිසා එහෙම මේ ධර්මය වෙලා ගන්න මිනිස්සුෙකුට විතරයි මම නම් දෙන්නේ. මේ වෙලා ගන්න නැති කෙනෙකුට බලහත්කාරයෙන් පොවන්නේ නැහැ. හැමෝ මේ මනුස්ස ලෝකෙට ඉන්න හැම කෙනාම මේ නිවන් දකින්න ආපු අය නෙමෙයි ඉන්නේ. 100ට එකක් වගේ තමයි නිවන් දකින්න ආපු අය ඉන්නේ. අනිත් ඔක්කොම එක එක දිහාවල් වල යන්න ආපු අය ඉන්නේ. ඒ දිහාවට අවශ්‍ය කරන පාරමිතාව මේ පුරා ගන්නවා. පාරමිතා නිවනට පමණක් නෙමෙයි අපායට යන්නත් පාරමිතා පුරා ගන්න අය ඉන්නවා. මේ ලෝකෙ පිස්සු වටන මානසික රෝග හදන පළවෙනි කණ්ඩායම කවුද කියලා ඇහුවොත් මම කියනවා ආගමික පූජකයෝ. මිනිස්සුන්ගේ ඔළුවේ නැති කාලකන්ණි ලෝකයක් මවල ඔළුවට දාන්නේ මේ ආගමික පූජකයෝ. හරි. එතකොට හරිදේ ඔළුවට දාන අය නැද්ද? ඉන්නවා. ඒ පූජකයෝ අතරම තමයි හරිදේ විද්‍යාව ඥාණය හරියට ඔළුවට දෙන අයත් ඉන්නේ. ඒ කියන්නේ දේවදත්තල බිහි වුණෙත් පූජක පරපුරෙන්, බුදුවරු බිහි වුණෙත් පූජක පරපුරෙන්. එතකොට සියලු ආගම්වල ඉන්නවා සත්‍ය යථාර්ථය දැනගත්ත හොඳට කතා කරනම හොඳ කතෝලික ආගමේ හොඳට දර්ශනය කියන අය ඉන්නවා, මුස්ලිම් ආගමේ හොඳට දර්ශනය කියන අය ඉන්නවා, බුද්ධ ආගමේ හොඳට දර්ශනය කියන අය අමු කාල ගන්නේ ත්‍රස්තවාදයේ වපුරන පිරිසකුත් ඉන්නවා. ඉතින් අපි මේ අතරින් හරි කෙනා තෝරගන්න ඕනේ. ඒ නිසා ලෝකේ ආගම් ජාති වර්ගයෙන් නෙමෙයි. මම හිතන්නේ පකිස්තාන පැත්තෙන් එහෙම බිහි වෙච්ච හොඳ කෙනෙක් ඉන්නවා, කවුරු හරි මුස්ලිම් කෙනෙක් හිටපු මේ නායකයෙක් නැති වෙච්ච ඔය මේ මම දැක්ක අන්තර්ජාලයේ හොඳ දර්ශනයක් ගැන කතා කරන පපාජී කියලා කෙනෙක්. එයා මේ ඒ වගේ පරිසරයකින් එන මිනිස්සෙක්. නමුත් කතා කරන්නේ පුදුම දර්ශනයක්. ඒ නිසා හොඳට මේ ඕනම තැනක ඒ දාර්ශනිකයොත් ඉන්නවා. ඒ නිසා අපි සමස්තයක් වශයෙන් ආගමෙන් ભેදනය කරන්නේ මනුස්සයාගේ හැසිරීම සහ ඇදහිීම සහ මොලේ ඇති දේත් එක්ක තමයි අපි ඒ ගැන කතා කරන්නේ. ඒ නිසා ලෝභ ద్వේෂ මෝහ පිරිච්ච බෞද්ධයෙක් උනත් වැඩක් නැහැ. ලෝභ ద్వේෂ මෝහ පුරවාගත්තේ නැති ඒව අයින් කරපු මොන ආගමිකයෙක් උනත් මොන මනුස්සයෙක් උනත් වැදගත් කමක් නැහැ. නමුත් ඔබ සමස්තයක් වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ නැනති සමාජය හැමදාම රැක ගන්න අපිට අවශ්‍ය කරන මේ පුදුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පුදුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පින්නතුනේ අපේ රට ඉතාම ආන්තරදායක තැනක තියෙන. මොකද මේ රටට වගකීමක් නැහැ. මැතිවරණ කියලා එකක් කරනවා. ඒකෙන් මොනවා හරි බේගල් ටිකක් දාලා මොකෙක් හරි එකෙක් ඕකට එනවා. ආවට පස්සේ උගේ කේක් කෑල්ල මේක. ඌට ඕන හැටිය කපාගෙන කන්න කොටාගෙන කන්න පුළුවන්. වග කිය උත්තේක් නැති පාවෙන රටක්. ඒ කියන්නේ බෝට්ටුවක් තියෙනවා. එක එක්කෙනාට ඕනලාට පැදලා තීලා යනවා. බෝට්ටුව අබලන් එනවා හැමදාම. එහෙම නැත්නම් අම්බලමක් තියෙනවා. එක එක ඇවිල්ලා බදින්චි වෙලා ඒ කාලේ බීලා හට්ටි වලන්ටේ කුඩු කරලා දාලා ඌ යනවා යන්න. ඉතින් අම්බලමක් වැනි රටක්. අම්බලමක් වැනි රටක්. එතකොට ඇයි මම බැලුවා ඔය දියුණු වෙච්ච හැම රටකම ඇයි ඒ රටවල් දියුණු වෙන්නේ ලස්සන එක වැඩපිළිවෙලකට? ඒ හැම රටයකටම රජෙක් ඉන්නවා. දැන් ඕස්ට්‍රේලියාවට නෑනේ ආම්දුරුනේ කියයි. මොකෝ නැත්තේ ඔස්ට්‍රේලියාවට වග කියන්නේ මහරජින. තේරුණාද? ඇමරිකාවටත් වග කියනවා මහරජින. ප්‍රජාතන්ත්‍රිකවාදී උඩින් දාලා තිබ්බට හරේ හරේ තියෙන ලෝ එක අරයාගේ තමයි අවසාන මෙහෙම එක තියෙන්නේ. මෙහෙ සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ. ඒකට අපේ රට වග කියුත්තේක් නැහැ. මේකේ ඉන්නෝ නම් ඒක රජ પરම්පරාවක් රජෙක්. උරිත මේක වෙනස් වෙන්නේ නැහැ කියලා දන්නවනේ. එයා හැමදාම මේ රට රකින්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. දැන් ඔයාලා ඇත්ත ඔයාලගේ ගෙදර හරියට ආරක්ෂා කරන්නේ ගොඩනගා ගන්න ලස්සනට තියාගන්නේ මේක මගේ ගේ කියලා හිතන නිසා නේද? හැබැයි ඔක කුලීගයක් වුණා නේද? උන්නත් 10 මලත් 10 කියලා ඔක ජීවත් වෙලා මේකෙන්මයි යනවා කියලා හිතලා ඔබ වර්ධනය කරන්නේ නැහැ. ඒ නිසා මේ රට කුලීගයක් කරගෙන මේ රට අම්බලමක් කරගෙන මේ ටික නිකම්ම නිකම් එහාට මෙහාට පදින බෝට්ටුවක් කරගෙන ඉවරයි වෙලා ඉවරයි අඩුම තරමේ නොවනස්සන ගෞරවනීය සභාවක්වත් මිනිස්සු කණ්ඩායමක් කරේ ඉන්න ඕන. ඉතින් මේ නොවනස්සන කණ්ඩායම තමයි මේ මහා සංඝරත්නය. මේ කට්ටිය වෙනස් වෙන්නේ නැහනේ. උන්වහන්සේලා හැමදාම මේ නායකත්වයේ මේ වගේ තත්ත්වයක ඉන්නවා. ඉතින් උන්වහන්සේලාට යම් කිසි බාර දුර කාර්යයක් දුන්න නම් මේ දේවල් ආරක්ෂා කරන්න සහ මේවට වග කියන්න අනේ ගොල්ලන්ට මේගොල්ලෝ අධීක්ෂණය කරන්න පුළුවන්. මන් දන්නා ඒකත් එහෙම කරේද කියලා චන්දෙන් දින්න ගපම බේස් කාර් එකක් දුන්නට පස්සේ සද්ද නැතුව ඉන්නවනම් ඒකත් කරේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් අපිට නිවැරදි ආත්ම දර්ශනයක් නැතිකම තමයි මේ තියෙන ලොකුම ප්‍රශ්නේ. මිනිස්සුන්ගේ ඔළුවේ තාම තියෙන කාලැඳලා හිටියොත් ඒක තමයි ජීවිතය කියලා. ගොඩක් 180ක්ම ඉන්නේ ලංකාවේ. කන්න අඳින්න හොයන එක. ළමයා ඉස්කෝලේ දාගන්න හොයන එක. අනාගතේ ළමයට ගෙයක් දොරක් හදලා දෙන එකේ අභියෝගය තමයි ඉන්නේ. ඊට එහා දෙයක නැහැ. ඉතින් ඒ නිසා තමයි මිනිස්සු දුප්පත්. මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න ඕන ජීවිතය කියන්නේ මිනිස්සෙක් එක්ක සමාජයක් එක්ක තරඟ කරන එකම නෙමෙයි. අපි අපිව අවබෝධ කරගන්න එකයි ජීවිතය කියන්නේ. ජීවිත අවබෝධය කියන්නේ ඒක. ඒ නිසා මේ ලෝකෙත් එක්ක තියෙන තරඟේ පැත්තකට විසි කරන්න ඕන. තමන් එක්ක තමන්ගේ තියෙන හිතත් එක්ක තමන් තරඟ වදින්න ඕන. ඒකනේ අපි කරේ. අර දමල ගාලා වීසි කරලා ගිහි ජීවිතේ ඔක්කොම ටික ඈත් කරලා දාලා හා නිකම්වත් කල්පනා වුණා නම් પરම්පරාවෙන් හම්බ වෙන මට අක්කර කාලා නැති වෙනවා කියලා ප්‍රොජෙස් දාගෙන තියෙනවා කියලා. ගෙදරක පවුල් වල ඉන්න සහෝදර සහෝදරිය වුණා සන්තෝෂ වෙන එකෙක් මහාන වෙන්න යනකොට මොකද හේතුව? අරුගේ අක්කර කාලෙන් මුන්ට හම්බ වෙනවනේ. එහෙම කල්පනා කරන්න මොකද වෙන්නේ? ඊට පස්සේ මහාන වුණා. මහාන වුණේ මම හොඳ රජ මහ විහාරයක මහාන වුණා. ඒ වගේම භාවනා මධ්‍යස්ථාන වල ඒ හිත හිතුරු නම් ඔළුවට ආන මම අනාගතේ මේක ලොක්ක වෙනවා. එමින් සැරේ ඉඳලා කෙලහලාගෙන ඉන්න වයසට යනකන් ආයෙත් අඳුරු මී අරගා මේක ලොක්ක වෙන. මට ওই කොළඹ හඳ විපස්සනාව හරිස්මත්තු ආරේවංශ අලංකාර හඳුරු දෙන්න යෝජනා කරා. ආයිස්මත්තුනේ වා තමයි මේකේ අනාගතේ ඉදිරියේදී නායකත්වයේ දරන්නේ කිව්වා. මට කියපු ගමන් මං කිව්වා හඳුරුනේ මට ලොකු වැඩි මේක. ලොකු වැඩි නැහැ. අවුල් ගොඩක්. ඒකයි මගේ පාලනය කරන්න බෑ සභාවලුයි අරකයි මේකයි දෙනකොට ගැටලු වැඩි. ලොකු වැඩි ප්‍රශ්නේ නෙවෙයි තිබ්බේ. මං කිව්වා නායක හඳුරු මට මේක ලොකු වැඩි. මං පොඩි තැනක් හදාගෙන මං පාඩුවේ ඉන්නවා. ඒ කියන්නේ මේ ලෝකේ කීර්ති ප්‍රශංසා ධනය ඒවා මේවා හොයාගෙන ආවනම් ඕව පුරකාලා ගන්නවා හිතලා නෑ මං අදත් නෑ හෙටත් නෑ කවදත් නෑ ඕන්නේ ජීවිතේ තේරුම් අරගෙන ජීවත් වෙනවා මේක බොහොම සන්තෝෂයෙන් පින්වත් චන්දදීසේර මැතුමා හදලා පූජා කරා මම මේක වැලිකටයක්වත් මේක දැම්මෙත් නෑ මාන්ති වුණෙත් නෑ මේ කොටසට ඉතින් අපි අද සිසිලසේ ධර්මයේ දේශනාව ධර්මය අහනෝ ඒ ප්‍රයෝජනේ අරගන්න ඕන. ඉතින් අර සියල්ල කුණු කූඩේට දාන්න හිත ඇතුලේ තියෙන කාරම පෙනිපෙනී හංග හංග කවදාවත් නිවන් දකින්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. කෙලෙස් හංගල කවදාවත් නිවන් දකින්න බෑ. සමහර අයට මේ 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 ද අසුභි පේනවා. පේනට ඒක හොද ගන්න ඕන තමයි. තමන්ගේ පවිත්‍රත්වය, තමන්ගේ ආධ්‍යාත්මික පිරිසිදුකම ගැන තමන් හොඳටම හිතන්න ඕන. මට මතකයි මම පිරිවෙන් යන කාලේ මේ අපිට සමහර දවසවලට දානෙ උයන්න හම්බ වෙනවා. මට ඒ හිටියම මේ ලොකු හාමුදුරුවෝත් එනවා දානෙ උයනේට උදව් කරන්න. ඒවලට එනවා. එහෙල් මට දුන්න හැන්දක් සෝදාන් එන්න. මම ඇත්ත වශයෙන් පොඩි එකා වුණාට පොඩ්ඩක් කල්පනා කරලා නායකහඳුර මොන වගේ උත්තරයක්ද දෙන්නේ කියලා බලන්නේ හැන්ද බාගෙට හොදලා ගෙනින් දුන්නා. පොල් කඩුව හැන්දා. ඉතින් හොඳට ඒක බත් දම්කොඩ ඒව මේව තිබුණා. හොඳට කොස්සක් දාලා ඇතිල්ලුවේ නෑ අර ඔක්කොම ටික යන්නේ. ඩිංගක් වතුරට අල්ලලා සෝදන මං ගෙනින් දුන්නා. මොකද කියලා බලන්න නායකහඳුර කියන්නේ මොකද කියලා බලන්නත් එක්ක. නායකහඳුර කිව්වා මේක හොඳට හේදිලා වැඩි. ඒක නිසා උන්වහන්සේ තා පොඩ්ඩක් හොදගෙන ඉන්නවා. මං වංගිටි ඉඳලම කරපුනේ ඒක නිසා මං ආයිනා වෙවි කියලා හොඳට සෝදන ගණන්ල දුන්නා. මං හිතුවේ මේක එක්ක දාලා එක්ක ගණන් ගන්න නැතුව ඒක වෙනවම ඊදයි මේකයි කියලා. නෑ මේක හොඳට හේදිලා වැඩි තමට හොදන්ගෙනවා කියලා දුන්නා. ඉතින් අර ඒ වගේ අපි සමහරලාට සමහර උදවිය ඒක පිරිසුදුයි කියලා අපි හිතුවට ඒක ඇතුලේ නේද? තාමකක් හරි දෙයක් අපේ තත්ත්වය තේරෙන්න පුළුවන්. ඒ නිසා වෙනතුනේ ප්‍රශ්න තේරෙන්නේ ප්‍රඥාව දෙන අයට. ওই දුප්පත් පැල්පත්වල හැරෙ මේ ඉන්න මිනිස්සුන්ට සමහරලාට යාචක මිනිස්සුන්ගේ මං ගිහිල්ලා අහනවා මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න? මිනිහගේ අපි ප්‍රශ්න නැහැ කියලා. ප්‍රශ්න නැහැ. අයියේ. ප්‍රශ්න නැතුව නෙමෙයි ප්‍රශ්න තේරුම් ගන්නත් වෙනතුනේ ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕන. ඇත්තඟනොත් එමම කියවත් අපිට ප්‍රශ්න නෑ හැමදෙරනේ. ප්‍රශ්න තේරුම් ගන්න ඉස්සර තියෙන. සමහරලාට එයා තීරණය කරන්නේ ලෞකිකත්වයේ කන්න බොන්න ටිකෙන්ද දන්නේත් නෑ. ඈ සමහරලාට මේක සමාජ ජලයේ ජීවත් වීමද නැත්නම් පෙර තිබූ ප්‍රශ්න වලට සාපේක්ෂිතවද නෑ ඊට පිටහට ගියපු සාංශාරික වශයෙන් අපි හිතන්න ඕන. ඉතින් මම මේ ලෝකේ වශයෙන් ජීවත් වෙන ජීවන රටාවක් ගැන හිතුවනම් මම මෙච්චර දුර එන්නේ නෑනේ. මට උපතේ සිට මරණය දක්වාත් මරණයෙන් පස්සේ සංසාරය දක්වාත් හිතන්න ගියපු ගමනේදී තමයි මේ නිවන් මගක් අපිට හොයාගන්න ඕමනයි කියලා හිතුනේ. නිවන් දකින්න කරන්න තියෙන මොකද්ද? නොකරන්න කිසිම දෙයක්වත් නෑ, කරන්න කිසිම දෙයක්වත් නෑ නිවන් දකින්න. ඔය වගේ ඉතින් අපබ්‍රංශයක් තමයි කිව්වොත් කියන්නේ. ඔය අපබ්‍රංශෙ පින්නතුනේ මේ මහා විශ්වය හා සමාන විශාලයි. මොකද්ද කියන්න බලන්න ආයි? නොකරන්න දෙයක්වත් නැහැ, කරන්න දෙයක්වත් නැහැ. ඔන්න ඔය දේ තමයි මතු කරගන්න ඕන. ඔන්න ඔය දේ තමයි මතු කරගන්න ඕන. මොකද්ද ඔගේ තේරුම? ඔතන වචන නෑ පේනවත් නෑ. ඔතන දෘෂ්ටි නෑ. ඔය ධර්මයේ ටිකක් විසයි. ඔය කතන්දරේ විසයි. කාටද විස? මමත්වයට විසයි. විස වචනයක් ඕක. හරි විසයි. ඒකයි ඔකට විරුද්ධ වෙන්නෙත් ඒකයි. මමත්වයේ තියෙන අය ඔකට විරුද්ධත් වෙනවා. මොන මොකද්ද ඒක පපබ්බංසෙයි? මොකද්ද ඒක පපබ්බංසෙයි? ඒ විසයි. හරි විසයි. මේක ගෑවෙනකොට පිච්චෙනවා. ගිනි ගන්නවා. ඉතින් කැමති නම් ඔන්න ඒගොඩ වෙන්න යතුරු දුන්නා. ඔය අත දොර අරගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ. ඔබ හැම දිනාටම සම්බුදු සරණ වේවා, සුවපත් වේවා.